Kenapa orang nggak menit? අද විසුද්ධි මාර්ගයේ තාමත් අපි මුලින්ම තියෙන සීල නිර්දේශය කරන්නේ මුලින්ම තියෙන පරිච්ඡේදය තමයි සීල නිර්දේශය කියන එක. මේ සිල් ගැන තමයි විස්තර වෙන දිගටම. ඒ සීල නිර්දේශයේ චතුර්විධ පරිභෝග කියන්නේ සීලය නොඑක ආකාරයට බෙදීම් සාකච්ඡා කළා. මෙතන තියෙන්නේ මේ හතරෙන් හතර බෙදෙන ඒවායි චතුර්විධ පරිභෝගය කියන එක. චතුර්විධ පරිභෝගය කියලා කියන්නේ තෙය්‍ය පරිභෝගය තමයි පළවෙනි පරිභෝගය. දෙවෙනි පරිභෝගය වෙලා ඉන පරිභෝගය. තුන්වෙනි පරිභෝගය දායජ්‍ය පරිභෝගය. දායාද වශයෙන් තෙය්‍ය කියලා කියන්නේ හොරෙන් කනවා කියන එක. හොරෙන් පරිභෝග කරනවා කියන එක. ඉන්න පරිභෝගය කියලා කියන්නේ ණයට ගත්තා කියන එකයි. දායජ්‍ය පරිභෝගය කියලා කියන්නේ දායද වශයෙන් ලැබීම කියලා කියන්නේ. හතරවෙනි පරිභෝගය තමයි සාමී පරිභෝගය කියලා කියන්නේ ස්වාමීව පරිභෝජනය කිරීම. කියන්නේ අයිතිය සහිතව පරිභෝග කිරීම. පළවෙනි පරිභෝගය තමයි තෙය්‍ය පරිභෝගය කියලා කියන්නේ යම්කිසි දුස්සීලෙයි සංඝයා මැද ඉඳගෙන වළඳනවා නම් ඔහු වැළඳුවත් ඔහුගේ පරිභෝගය ඔහුට අයිති දෙයක් නෙමෙයි. ඔහු හොරෙන් අවිල්ලලු ඒ කන්නේ. ඒ මොකද දායකයෝ දෙන්නේ සිල්වතුන් උදෙසා. එතකොට ඔහුට ඒක අයිතිත් නැහැලු. ඒක ඔහු වංචා කිරීමෙන් ලබා ගත්තා. يعني හොරකම් කළා කියලා කියනවා. එතකොට ඒ අන්න ඒ විදිහට යම් කිසි දායකයෝ දෙන දෙයක් වැළඳෙව්වොත් ඒක සොරා කෑමක් යනුවෙන් හඳුනනවා. පළවෙනි පරිභෝගය. තෙය්‍ය පරිභෝගය කියලා. දෙවෙනි පරිභෝගය තමයි ඉන පරිභෝගය කියලා කියන්නේ කෙනෙක් සිල්වත් වුණත් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැත්තම්. ඒ කියන්නේ කියනවා දැන් සිවුර පොරවනවා නම් අඩුම ගානේ දවසකට සැරයක්වත් මට මේ සිවුර ලැබුණේ ඇයි කියලා මතක් කරන්න ඕනේ කියලා. ඒ වගේ මතක් කරන්නේ නැතුව ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව දැන් ආහාරය කියනවා ආහාරය වළඳන්න කලින් හෝ වළඳන ගමන් හෝ එහෙම නැත්නම් වැළඳීමෙන් පසුව හෝ ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. එහෙම ප්‍රත්‍යක්ෂා කරේ නැත්නම් මම ඒ වැළඳුවේ මොකටද? ඒ දායකය දුන්නේ මොකටද? කියලා නුවණින් සලකලා බැලුවේ නැත්නම් අන්න එකට කියනවා ණයට ගත්තා කියලා. ඉන පරිභෝගය කියලා. ණයට අරගෙන පාවිච්චි කරා වගේ කියලා. කල්යාණ පෘථග්ජනයන් වහන්සේගේ සහ මේ ඒ ඉන පරිභෝගය සම්බන්ධයෙන් පොඩි විස්තර කිරීමක් තියෙනවා. කොහොමද මේ සුද්ධියටපත් වෙන්නේ සීලවන්තයෙක් වෙන්නේ කොහොමද කියලා. සීලවන්තකම රැකගන්න ක්‍රම හතරක් තියෙනවා. දේශනා සුද්ධිය කියලා එකක් තියෙනවා. සංවර සුද්ධිය කියලා එකක් තියෙනවා. පරියෙට්ටි සුද්ධිය කියන්නේ පරේෂණ සුද්ධිය කියලා එකක් තියෙනවා. නැත්තම් පච්චවෙක්කන සුද්ධිය කියලා හතරවෙනි එක තියෙනවා. දේශනා සුද්ධිය කියලා කියන්නේ තමන් වැරද්දක් කරාම ඒ වැරද්ද තව කෙනෙකුට කියලා හදා ගන්න කියලා තියෙනවා. ඒ වුණාට ඒ කුඩා වැරදි තමයි තව කෙනෙකුට කියලා හදා ගන්න පුළුවන්. මේ සංඝයා වංශයේ අනුව තමයි මේ වැරදි කියලා තියෙන්නේ. ගිහි දසසිල් අටසිල් සම්බන්ධයෙන් කියලා නැහැ. කියලා තියෙන්නේ දුකුලා තුලසි පචිති පාටිදේශනීය කියන ඒ විනය රීති කැඩීම තව කෙනෙකුට කියලා හරි ගස ගන්න පුළුවන්. සංඝාදිශේෂ වගේ සංඝාදිශේෂ කියලා 13ක් තියෙනවා. අන්නේ 13 කැඩුනහම සංඝයා මැද්දට ගිහිල්ලා කියලා ඊට පස්සේ ඒ සංඝයා එතන වැරද්ද හදන විදි තියෙන විනය කර්ම කියලා. එක්කෝ මේ පරිවාස කාලයක් දෙනවා. එහෙම නැත්නම් මානත් කියලා එක එක දඬුවම් ක්‍රම තියෙනවා. ඒ දඬුවම් ක්‍රම දීලා තමයි හරිගස්සන්නේ. අන්න එහෙම හරි හරිගස්ස ගන්න ඕනේ. හැබැයි පරාජිකානම් කියලා කොහොමඩක්වත් හරිගස්සන්න බැහැ කියලා තියෙනවා. ඉතින් ඒ දේශනාවෙන් සුද්ධියටපත් වෙන්නේ එහෙම. සංවර සුද්ධිය කියන දෙවන සුද්ධියටපත් වෙන්නේ කොහොමද කියනවනම් දැන් අපි ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවර සීලය රැක්කා කියලා කිව්වට හිතපු ගමන් ඇහෙන් බැලෙනවා බලන්න ඕනේ නැතිද? ඊට පස්සේ බලපු ගමන් අදිස්ත්‍යන කරගන්නවලු මම නැවතනම් ආයේ මේ විදිහට බලන්නේ නැහැ. මගේ ඇහැ හරියටම රැක ගන්නවා. අන්න ඒ විදිහට රැක ගැනීම සුද්ධියටපත් වීමට කියන සංවර සුද්ධිය. ඒ කියන්නේ අදිස්ත්‍යන කරගන්නවා හිතේ. මේ සියල්ලම ඉතින් මේ හාමුදුරන්ට කිව්වට අපිට අදාළයි. මේ ඔක්කොම අපි කරන්න ඕනේ. එහෙම නැතුව මේ අඩුවෙන් කළා මේ මාර්ගඵලයකට එන්නේ නැහැ. මොකද ඒ හිතෙන් අදිෂ්ඨාන කර ගැනීම තමන්ගේ සිල් නැවත නැවත ප්‍රත්‍යක්ෂා කිරීම, ඒ සිල් වලින් කැඩිලා තියෙනවා නම් ඒවෙන් නැගිටීම අපිටත් කරන්න විදියක් තියෙනවා. අපිට ඒක තනියම කරගන්න පුළුවන්. මේ හැම එකක්ම අපි සම්පූර්ණ කරන්න ඕන. ඒ සංවර සුද්ධිය මේ ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙක් කවදාවත් සෝවාන් වෙන්නේ නැහැ. ගිහියෙක් වුණත්. එතන ඉන්ද්‍රිය සංවරය හැම කෙනෙක්ම සම්පූර්ණ කරන්න ඕන. ඉතින් මොක් හරි දෙයක් වෙලා වැරදුනහම, කැඩුනහම අදිෂ්ඨාන කරගන්න ඕනේ ඒ වැරද ආයි කරන්නෙම නැහැ කියලා. ඒ විදිහට ආයත් සංවරයට පැමිණනවා. ඒ කියන්නේ ඒ විනේ දියුණුවට පැමිණනවා කියන්නේ ඒ විදිහට කියලා කියන්නේ. පරියේටි සුද්ධිය කියලා කියන්නේ පරියේෂණ සුද්ධිය. ඒ කියන්නේ ආජීව පරිසුද්ධිය, ආජීව පරිසුද්ධ සීලය හොඳටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට ලැබෙන තමන් කෑම හොයාගන්නේ කොහොමද, අඳින්න හොයාගන්නේ කොහොමද, ඒ දේවල් ධාර්මික වෙනවා. ගිහියෙකුට උනත් මෙතන ඒ සම්බන්ධයක් තියෙනවා. මෙතන භික්ෂුන් ගැටියට කියලා තියෙන්නේ තමන් කරන රැකියාව ධාර්මිකද, තමන් ඉන්න තැන ඒ ඉන්නේ ධාර්මික විදිහටද, තමන් ඇඳුම් හොයාගන්නේ එහෙම නැත්නම් තමන් කඩේකට ගිහිල්ලා බඩු ගන්න උනත් ඒ ධාර්මික විදිහටද ගත්තේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. අන්න ඒ විදිහට හිටියාම තමයි ආජීව පරිශුද්ධිය ඇති වෙන්නේ. තමන් නිවැරදි ආකාරයට ජීවත් වුණා වෙන්නේ එහෙමයි. ඒක තමයි පරියෙට්ටි සුද්ධිය. ඒ කියන්නේ පත්‍ය සෙවීමේ සුද්ධිය. පච්ච වෙක්කන සුද්ධිය කියලා කියන්නේ මේ කිව්වා වගේ නුවණින් සලකලා බලලා තමයි තමන් ඕන දේක් පාවිච්චි කරන ආහාරෝ හෝ ඇඳුම් පැළඳුම් හෝ බ්‍රහෙත් පිරිකර හෝ තමන් ඉන්න වාසස්ථාන හෝ ඒ විදිහට තමන් ප්‍රත්‍යක්ෂා කරලා මේක මම නිවර්දි ආකාරයටද පාවිච්චි කරන්නේ, එහෙම නැත්නම් මම මේක මගේ කෙලෙස් වැඩි වෙන ආකාරයටද පාවිච්චි කරන්නේ කියලා හිතලා සුද්ධියටපත් වෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් මේ විදිහට සීල සම්පන්න පුද්ගලයෙක් වුණත් මේ ප්‍රත්‍යක්ෂා කරේ නැත්නම් ඔහු ණයට පාවිච්චි කරා කියලා තමයි හඳුන්වන්නේ. සීලේ තිබ්බත් අනික් සුද්ධි තිබ්බත් ප්‍රත්‍යක්ෂණ සුද්ධිය නැත්නම් ණයට පාවිච්චි කළා කියලා කියනවා. දායජ පරිභෝගය කියලා කියන්නේ යම්කිසි බුද්ධ පුත්‍රයෙක් කියලා කියන්නේ කල්යාණ පුතග්ජනයන් වහන්සේ සහ සප්ත ශෛක්‍ය. ඒ කියලා කියන්නේ සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, රහත් මාර්ග කියන සප්ත ශෛක්‍ය කියලා කියන්නේ හික්මෙමින් ඉන්න අය. ඉතින් ශික්ෂාව සම්පූර්ණ හින්දා දැන් ශික්ෂාව සම්පූර්ණයි මේ හත් දෙනාට. කල්යාණ පුතග්ජනයන් වහන්සේටත් ශික්ෂාව සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙලා නම් ඔහු මේ බුද්ධ පුත්‍ර ගණයට ගන්නවා. එහෙනම් ඒ අන්නේ පුද්ගලිය 8 දෙනාගේ පරිභෝගය දායාද වශයෙන් ලැබීමක්. මොකද බුදුහාමුදුරන්ට ලැබෙනදී බුදුහාමුදුරන්ගේ පුතාට අයිති. තාත්තට ලැබෙනදී පුතාට අයිති කියලා දායාද වශයෙන් ලැබෙනවා කියලා කියන්නේ. කෙලින්ම ලැබෙනවා නෙමෙයි, කෙලින්ම අයිති නෙමෙයි, දායාද වශයෙන් අයිතිය ලැබෙනවා. ධම්මදායාද මේ භික්ඛවේ භවතමා ආමිස දායාදා කියලා කියලා තියෙන්නේ. මේ ධර්මයට දායාද වෙන්න මහණෙනි මගේ ලැබෙන ප්‍රත්‍යයට දායාද වෙන්න මා කියලා බුදුහාඳුරු කියලා තියෙනවා. ඒ කියලා තියෙන්නේ වඩා උසස් ධර්මයට දායාද වුණොත් කියලා. ආමිසයට දායාද ලැබෙනවා ඉබේට. සාමී පරිභෝගය කියලා කියන්නේ රහතන් වහන්සේ කෙලෙස් වලට යට නැති හින්දා, යටත් නොවුන හින්දා උන්වහන්සේලාට තමයි ස්වාමි කියන්නේ. ඉතින් ඒ ස්වාමිවරුන්ගේ පරිභෝගය තමයි සම්පූර්ණ අයිතිය සහිත පරිභෝගය කියන්නේ රහතන් වහන්සේලාගේ පරිභෝගය. එතන රහතන් වහන්සේලා කියලා සඳහන් කරන්නේ ඉතින් අරහත් මට්ටමේ ඉන්න ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේගේ ඉඳලා සාමාන්‍ය රහතන් වහන්සේ, ඉරුදි තියෙන ධ්‍යාන තියෙන රහතන් වහන්සේ, ෂඩ් අභිඥා තියෙන රහතන් වහන්සේ, සිව්පිලිසිම්බියා තියෙන රහතන් වහන්සේ, මහරහතන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ සිව්පිලිසිම්බියා තියෙන රහතන් වහන්සේට, අසුමහා ශ්‍රාවකයන් වහන්සේ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, පසේ බුදුරුස සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ සාමී පරිභෝගයට අයිති කියලා තමයි. ඒ විදිහට මේ පරිභෝග හතරෙන් සාමී පරිභෝගයයි දාජ්‍ය පරිභෝගයයි තමයි වටිනවා කියලා කියන්නේ. ඊතුරු දෙක එහෙම වටිනාකමක් නැහැ. ඉන පරිභෝගය කියන ණයට පාවිච්චි කිරීමත් වටින්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් සොරා කෑම ගැන කුමන කතාවද කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ තෙය පරිභෝගය ගැන මොන කතාවද? ඒ තැන් තැන් වලදී මේ දේවල් ත්‍රිපිටකයේ සඳහන් වෙන තැන් වල මේ පාලි පාඨ සඳහන් වෙනවා. පින්ඩං විහාරං සයනාසනංච ආපංච සංඝාටි රජූප වාහනං සුත්වාන ධම්මං සුගතේන දේසිතං සංඛාය සේවේ වරපඤ්ඤ ශාවකෝ. ඒ කියන්නේ පින්ඩපාතය විහාර සේනාසන ගිලාන ප්‍රත්‍ය දෙපට සිවුරු යනාදී ඒ දේවල් ඒවා මේ දූවිලි නැත්තම් හුණු හැටියට කියන්නේ. ඒ කියන්නේ මේ කෙලස් රජස් කියලා අපි කියනවා. කෙලස් දූවිලි කියලා තමයි හඳුන්වන්නේ. අන්න ඒවා මේ ඒ සියල්ලම සුත්වාන ධම්මං සුගතේන දේශිතං කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ විසින් දේශිත ධර්මය අහලා සංඛායසය කියන්නේ නුවණින් සේවනය කරනවා. වරපඤ්ඤ ශාවකෝ කියන්නේ වර කියන්නේ උතුම් ප්‍රඥාවත් ශ්‍රාවකයා. තව තැනක කියලා තියෙනවා තස්මාහි පින්ඩේ සයනාසනේච, ඒ කියන්නේ අන්‍යාකාරේහි පින්ඩපාතේ සහ සේනාසනයන්හි ආපේච සංඝාටි රජූප වාහනේ, ගිලාන ප්‍රත්‍ය සහ චීවර ආදී දේවල් වලදී සංඝාටි කියන්නේ දෙපට සිවුරට, ඒතේසු ධම්මේසු අනුපලිත්තෝ, ඒ කියන්නේ අන්නේ විදිහට ඒ ධර් ඒ ආකාරයට අනුපලිත්තෝ කියන්නේ හැවරෙන් නැතුව භික්ඛු යථා පොක්ඛරේ වාරි බින්දු කියන්නේ මලක මේ නෙළුම් මලක වැටෙන දිය බින්දුවක් වගේ ඒ භික්ෂුව ළඟට ලැබෙන ප්‍රත්‍ය ගැන තෘෂ්ණාවක් ඒ භික්ෂුවට ඇති වෙන්නේ නැහැ කියලා තියෙනවා. කියන්නේ මේ කියලා තියෙන්නේ මේ දේවල් පරිහරණය කරන විදිහ උදාහරණ වශයෙන් මෙන්න මේ විදිහටයි වෙන්න ඕනේ. නෙළුම් මලට ජල බින්දුව වටනහම පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැතු නවතින්නේ නැතු සියල්ලම ලිස්සල යනවා. අන්න ඒ විදිහට අනුපලිප්ත, ඒ කියන්නේ මේ තැවරෙන්නේ නැතුව මේ පාවිච්චි කරන්න කියලා කියනවා. කාලේන ලද්ධා පරතු අනුග්‍රහ, මේ සුදුසු කාලයට ලැබුණ අනුන්ගේ අනුග්‍රහ වශයෙන් කජ්ජේසු බොජ්ජේසු සයනා සායනේසු, ඒ කියන්නේ කාජ්ජ බෝජ්ජ කියන්නේ කැවිලි කැවිලි මේ මත්තංස ජඤ්ඤා සතතං උපට්ඨිතෝ. ප්‍රමාණය දැනගෙන මත්තං කියලා කියන්නේ මාත්‍රය කියන එක හොඳින් දැනගෙන සතතං උපට්ඨිතෝ කියලා කියන්නේ නිතරම එක දිගට පවතින සිහියෙන් මේ ඉන්න ඕනේ. වනස්ස ආලේපන රූහනේ යථා කියලා කියන්නේ අන්න ඔහු මේ කෙලස් කියන වනයට බේත් අපි දැන් බේත් ගන්නකොට තොන්ට වැඩියෙන් ගන්නෙත් නැහැ අඩුවෙන් ගන්නෙත් නැහැ. ඒකට බේත් ඒ බේත හරියට ගෑවහම નિયમિત වෙලාවටම ගෑවහම තමයි සනීප වෙන්නේ. අන්නේ වගේ වනේ ආලේප කරන්නලු අන්නේ විදිහට වනේ බෙහෙත් ගල්ලන විදිහට මේ ඇඟ වනයක් කියලා සලකලා ඒ ලැබෙන ප්‍රත්‍ය බෙහෙත් කියලා හිතන්නේ. ඒ ප්‍රමාණය දැනගන්න පුළුවන් වෙනවා කියලා තියෙන ඒ විදිහට. කාන්තාරේ පුත්ත මංසංව කාන්තාරේදී ලැබෙන පුත්‍ර මාංශේ වගේ. දන්නව නේද පුත්‍ර මාංශ උපමා? ඒ කියන්නේ කාන්තාරේ යන අම්මකුයි තාත්තකුයි පුතෙකුයි බොහෝ දුර යනකොට තියෙන දේවල් ඔක්කොම ඉවර වෙනවා. ඊට පස්සේ තව ගොඩක් දුර යන්නත් ඕනේ. ඒ යන්න ඕන නිසා මේ තාත්තා කියනවා මේ මගේ මස් කාලා ඒ තමන්ගේ බිරිඳටයි දරුවට යන්න කියලා. ඒ බිරිඳ ඒකට කැමති වෙන්නේ. බිරිඳ කියනවා එයාගේ මස් කාලා අනික් හරිය යන්න කියලා. මොකද කවුරු හරි මැරෙන්න ඕන අනික් කටිට යන්න. යන්න විදිහක් නැතුයි. එහෙම අවස්ථාවක් වෙලා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ දෙන්නට මේ තමන්ගේ මස් කන්න කියලා ඉතින් දෙන්නම කැමති වෙන්නේ. ඊට පස්සේ කතා වෙන එහෙනම් පුතාගේ පුතෙක් නම් ලබන්න හරි පුළුවන් කියලා මේ දැන් මේ ඊතර වෙන කවුරු හරි මැරෙන්න ඕනේ. එහෙනම් පුතාගේ මස් කාලයක්. එනකොට කවුරුත් කැමති වෙන්නේ පුතා මරන්න. ඒ වුණාට ඉතින් මේ තාත්තා ගාවට යන්න අම්මා ගාවට යන්න කියලා ඒ දෙන්න දෙන්නට මාරු කර. මාරු කරාම ඉතින් මේ එහාට මෙහාට ගිහිල්ලා ළමයා කොහොමද අඩපණ තුන් දෙනාම මැරෙන්න කිට්ටලා ඉන්නේ. ළමයා ඉබේට මැරෙනවා. මැරුණාම ඉතින් දැන් අඬන. අඬලා දැන් ළමයා මරන්නේ නැහැ. ළමයා මැරෙනවා. ඉතින් දැන් හිතනවා දැන් මැරිලා නින්නේ. ඒ හින්දා දැන් මෙයාගේ මස් කාලවත් දැන් අපි යන් කියලා මේ ජීවිතේ ගලව ගන්න නම් එහෙම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ කන මාංශය මිනි මාසින්ද අප්‍රියයි. අමු මාසින්ද අප්‍රියයි. ලපටි මාසින්ද අප්‍රියයි. මේ ලදර මේ තමන්ගේ පුතාගේ මාසින්ද තවත් අප්‍රියයි. ඒ වුණත් ගැලවෙන්න ඕනේ හින්දා ඒ මාංශය වලදලා ඈතර වෙනවා. ඒ වගේ මෙන්න මේ සසර කතර ජය ගන්න ඕන හින්දා නොකා බැරි හින්දා මේ දෙන දේවල් කන්න කියන අන්නේ උපමාව මතක් කරගන්න. ඒ විදිහට නොඇලී කන්න කියලා කියන්නේ මේ ඇලෙන්නේ නැතුව කන්න කියන එකට උපමාව තමයි කියන්නේ. දැන් කොයි වෙලේවත් කෙනෙක් අම්මා කෙනෙක් කැමති නැහැ නේ කන්න තාත්තා කෙනෙක්. ඒ නොඇලෙන්න ඕන විදිහ උදාහරණයක් වශයෙන් දෙන්න තමයි පුත්‍ර වංශ උපමාව කියන්නේ. ඉතින් ඒ ආහාරය ගැන ඥානීය දිනු වෙන මට්ටම ඒ සංයුත්තනිකායේ දින පුත්‍ර මේ ආහාර සූත්‍රය කියලා එකක්. ඒ ආහාර සූත්‍රය නම මේ කියලා තියෙනවා ඒ ආහාරය ගැන දැනගන්න ඕන විදිය. අනිත් එක එතන සඳහන් වෙනවා ආහාර ගැන හරියට දැනගත්තොත් අනාගාමී වෙනවා. ආහාරයයි ආහාරයට හේතුවයි ආහාර නැති කිරීම නැති කිරීමේ මාර්ගය කියන හතර තේරුම් ගත්තොත් අනාගාම වෙනවා කියලා කියනවා. මේ කාන්තාරේ පුත්ත මංසංව අක්කස්සබ්බංජනං යථා. ඒ කියන්නේ මේ කරත්තේ අකුරට මේ තෙල් යොදන්නේ යන්න ඕන හින්දා වැඩියෙන් දැම්මත් එළියට වැටෙනවා. ඒ ප්‍රමාණයට තමයි යොදන්නේ. ඒ අන්නේ විදිහට මේ තෙල් යොදන උපමාවේ මේ ආහාර වල ගන්න ප්‍රත්‍ය වල ගන්න කියනවා. අකුරට තෙල් යොදන උපමාවේ ඒවං ආහාරි ආහාරම් මෙන්න මේ විදිහට ආහාරය ආහාරයට ගන්නලු යාපනත්ථාය මුච්චිතෝ. මේ තෘෂ්ණාවෙන් මුර්ජාවට සිහි නැති කරගන්න නැතුව යැපෙන්න විතරක් පාවිච්චි කරන්න කියලා නැවත නැවත සඳහන් කරා. මොකද මේක ඉතාම වැදගත්. දැන් මේක කිව්වහම වචනයක් දෙයක් වුණාට නිවන්තන මාර්ගයේ වැදගත්ම අංගයක්. ආහාර ගැනීම. මේ ප්‍රත්‍යසන්නිස්සිත සීලය මේ පරිපූර්ණ කරපු නිසා භාගිනී සංගරක්කිත සාමණේරයන් වහන්සේ වගේ ආනිසංස ලබන්න පුළුවන්. මොකද්ද මේ කතාව? එක දවසක් භාගිනී සංගරක්කිත සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ කියන්නේ තමන්ගේ ගුරු භික්ෂුව ආචාර්යන් වහන්සේ නෙමේ තමන්ගේ මේ ලොකු හාමුදුරුවෝ උපාධ්‍යයන් වහන්සේ කියලා කියන්නේ ඒ උපාධ්‍යයන් වහන්සේට තමයි මහාන වෙන්නේ. ආචාර්යන් වහන්සේ කියන්නේ උගන්වන්න බාර වෙලා තියෙන ආචාර්යන් වහන්සේට. සමහර වෙලාවට ආචාර්ය උපාධිය දෙනවම එක්කිනේ. ඒක භික්ෂුවකට. සමහරලාට දෙනමක් කියන්නේ. ඉතින් ඒ ආචාර්යන් වහන්සේට වෙනම වතක් කියන්නේ සැලකිය යුතු පිළිවෙලක් තියෙනවා. උපාධ්‍යයන් වහන්සේට වෙනම සැලකිය යුතු පිළිවෙලක් තියෙනවා. ඒකට කියන ආචාර්යවත් උපාධ්‍යවත් කියලා වෙන මේක පුරන්න ඕනේ. ඒව මගහැරලා නිවන් දකින්න බැහැ. මේ කියන්නේ වත් පිළිවෙත් පුරනවා කියන්නේ ඒකයි. මේ ඒ උපාධ්‍යයන් වහන්සේත් කියලා තියෙන දැන් ගෝල හාමුදුරුව අසනීපුණොත් එම භාවනා කරන එක නවත්තල එහෙම පිටිම මේ සනීපන කම්ම මම කරන්න කියලා. සනීප වෙන්නේ නැත්නම් ජීවිතේම හරි බලන්න කියලා තියෙනවා. ජීවිතය අතහැරලා ඈ උපාධ්‍යයන් වහන්සේට පවා කියලා දෙනවා ගෝලයට අසනීපුණොත් එහෙම බලන්න කියලා. මේ ගෝලනමටත් කියලා තියෙනවා ආචාර්යන් වහන්සේට අර උපාධ්‍යයන් වහන්සේට එහෙම වෙලා තියෙමත් එහෙම. ඊට පස්සේ අර සුදුසු ආකාරයෙන් අවසර අරගෙන තමයි මහන් මේ භාවනා කරන්න යන්නේ කියලා තියෙනවා. ඒ මොකද මේ මොනෝනත් ආසාවෙන් භාවනා කරාට දැන් ඒ වැඩ දිග කරන්නේ නැතුව භාවනා කරා කියලා ගොඩ ගියා කියලා කොහෙවත් නැහැ සඳහන් කරලා. ඒක හරි පුදුමයි. ඒක මේ අපි නැහිදී කොහොම හරි අරවටික්කවත් ගොඩ යනවා කියලා එහෙම කරන්න කියලා නෑ කොහෙද. හැබැයි කරනකොට ජීවිතයවත් අපේක්ෂා කරන්න නැතුව කරන්න කියලා. ඇත්තටම ඉතින් ජීවිතය අපේක්ෂා කරන්නේ නැතුව තමයි උපාධ්‍යයන් වහන්සේලා සලකන්නේ කියලා. ඔය ඒ අවසර අරගෙන විශ්වාසන්තකට පවර්ලා හරි එහෙම එහෙම තව ක්‍රම තියෙනවා. ඒ වුණාට ඒක ඒ වත සම්පූර්ණ කරලා යන කොයි ආකාරයෙන් හරි වෙන කෙනෙකුට බාර දෙනවා වුණත් සර්ව සම්පූර්ණයෙන් බාර දෙනවා. මේ බාර ගන්න කෙනෙක් නැත්තම් හැබැයි උගන්ව ගන්න ඉන්න කට්ටිය නම් දාලා යන්න පුළුවන් කියලා තියෙනවා. සයිස්රට නෑ. ඉතින් මේ උපාධ්‍යයන් වහන්සේ දැන් මේ සාමණේරයන් වහන්සේ හොඳටම නිවුණ ඇල්හාලෙපත් මේ වළඳනවා. ඒ වළඳනකොට උපාධ්‍යයන් වහන්සේකළු සාමණේරේ මේ හික්මීමක් නැතුව වළඳලා කටපුච්ච ගන්න එපා කියලා කිව්වා. ඉතින් එහෙම මේ දිවපුලුස්ස ගන්න එපා කිව්වා. එහෙම කිව්වහම මේ සංවේගයටපත් උනාලු, දුක හිතුනාලු. කොච්චර සංවේගයටපත් උනාද කියලා කියනවනම් ඒ ආසනයේ ඉඳලා විදර්ශනා වඩලා ඉතුරු ටික මේ රහත් වෙලාලු ඉතුරු ටික වැළඳි. අනේ කියන්නේ මොකද මේ ඒ සිල් අනික් ඒවා ඔක්කොම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම සම්පූර්ණ කරලා මේ රහත් වෙන්න ඔක්කොම සුදුසුකම් තියෙනවා. විදර්ශනා මාත්‍රයක් විතරයි අඩු. අනිත් ටික ඔක්කොම තියෙනවා. ඉතින් එතනදී අර ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මේ සීලය සම්පූර්ණ හින්දා කියලා තමයි සඳහන්. ඒ සර්වාකාරයෙන් සම්පූර්ණයි. කියන්නේ සීලය විතරක් නෙමෙයි දැන් සති සම්පජානම සම්පූර්ණයි. ප්‍රඥාව සෑහෙන සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් තව චුට්ටක් අඩුව තියෙනවා. ඒ අඩුව පිරිමහන ගම රහත් වෙනවා. ඉතින් මේ 15ක දවසක පූර්ණ චන්ද්‍රයා වගේ පිරුණ ප්‍රාර්ථනා පිරිච්ච ප්‍රාර්ථනාවක් සහිතව දැන් වාසය කරනවා කියලා මගේ කෙලෙස් සියල්ලම නැති වුණා මට පුනරුත්පත්තියක් නැහැ කියලා ඒ භාගිනී සංඝරක්ත සාමණේරයන් වහන්සේ ඒ තමන්ගේ උදාන ගාථා දේශනා කරනවා. මේක තමයි සතර සංවර සීලය. ඒ සතර සංවර සීලේ අපි කලින් කතා කරපු ප්‍රතිමෝක් සංවරය, ඉන්ද්‍රිය සංවරය, ආජීව පරිස ආජීව ප්‍රත්‍යසන්නිසිත සීලය. මේ ප්‍රත්‍යසන්නිසිත සීලය සම අපි දැන් මේ කරලා ඉවරුනේ සතර සංවර සීලය. ඊට පස්සේ කියනවා මේ පස් විදියකින් සීලය බෙදලා. කොහොමද? පළවෙනි පහ ප්‍රථම පංචකය තමයි පරියන්ති පාරිසුද්ධ සීලය. ඒ කියන්නේ මේ සීමාවක් තියෙන පරියන්ති පාරිසුද්ධ සීලය. අපරියන්ත පාරිසුද්ධ සීලය කියලා කියන්නේ සීමාවක් නැතිව පිරිසුදු කම තියෙන සීලය. පරිපූර්ණ පාරිසුද්ධ සීලය කියන තුන්වෙනි එක පරිපූර්ණ. අපරාමට්ඨ පාරිසුද්ධ සීලය කියලා කියන්නේ තෘෂ්ණාවෙන් තෘෂ්ණාව ගැවිච්ච නැති ඒ පිරිසුදු බව තියෙන සීලය සහ පටිපස්සදි පාරිසුද්ධ සීලය කියලා පස් ආකාරයකින්. පළවෙනි එක තමයි පරියන්ති පාරිසුද්ධ සීලය කියලා කියන්නේ. පරියන්ති පාරිසුද්ධ සීලය කියලා කියන්නේ මොකද්ද කියනවනම් අනුසම්පන්නයන්ගේ සීලය. ඒ කියන්නේ උපසම්පදාව නැති සාමණේරයන් වහන්සේ සහ ගිහියන්ගේ තියෙන සීලය සිල්පද වලින් පරියන්ත වෙලා, ඒ කියන්නේ වට වෙලා තියෙන සීමා වෙලා තියෙන. ඒ කියන පරියන්ති පාරිසුද්ධ සීලය කියලා පළවෙනි සීලය. දෙවෙනි සීලය තමයි අපරියන්ත පාරිසුද්ධ සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලවරක් නැතුව පිරිසුදු බව ඇති සීලය. මොකද්ද? උපසම්පදා සීලය කියලා තමයි හඳුන්වන්නේ. මේක ඉතින් හරියටම බලන්න මේ විනය පිටකේ ඉගෙන ගන්න ඕනේ. විනය පිටකේ තියෙනවා බෙදීම් ක්‍රම ගොඩක්. මේ කෝටියක් සංවර සීලය කියලා මේ නිකන් කිව්වට 9180 කෝටි 50 ලක්ෂ 36ක් මේ අන්න එච්චර සිල්පද තියනවලු, මේ බෙදීම් තියනවලු උපසම්පදා සීලය. එහෙනම් ඒකට කියනවලු අපරියන්ත පාරිසුද්ධ සීලය කියලා. මොකද මේ බෙදාන බෙදාගෙන යනකොට ඒ තරම් බෙදෙනවා කියලා කියන්නේ. දැන් කියනවානේ මේ සෝවාන් කියන ඵලය දහසක් නයන්යුත් සෝවාන් පෙළේ පිටියා කියලා කියන්නේ සෝවාන් පෙළට පත්වීම කියන එක බෙදුවොත් එම දහස් ආකාරයක් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක පස්සේ බලමු වෙන වෙනම ගණන් හදලා බලුවාම ඒ ධ්‍යාන මට්ටම් වලට අනුව ඒ විදි අනුව දහසක් මේ විස්තර තියෙනවා සෝවාන් තත්ත්වයේ. මේ වගේ මෙතන කියන්නේ සිල් පිළිබඳ මේ උපසම්පදා සිල් පිළිබඳ ප්‍රභේද මෙච්චර 9180 කෝටි ගණන් 50 කෝටි 50 ලක්ෂ this හයක් මං හිතන්නේ මිස්ටේක් එකක් තියෙනවා දැන් බලන්න. මෙන්න මේ තරම්ම සංවර විනය සම්බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරලා තියනවලු. ඒතේ සංවර විනය සම්බුද්ධේන ප්‍රකාශිතා. පෙය්‍යාල මුකේන නිද්දිඨා සික්ඛා විනය සංවර කියන පෙය්‍යාල මුකේන් කියලා කියන්නේ බෙදලා 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 අර පෙය්‍යාල වෙලා විනය සංවරයේ ඒ තරම් ප්‍රභේද තියනවා කියලා කියනවා. ඉතින් අපරියන්ත පාරිසුද්ධ සීලයට උදාහරණ වශයෙන් මේ චීවර ගුම්බක වාසී අම්බකාදක මහා තිස්තරුන් වහන්සේ කතා සඳහන් කරලා තියෙනවා. මොකද්ද? ලක්දිව මේ චීවර ගුම්බක කියන විහාරයේ වාසය කරලා මේ තිස්ස කියලා තෙරණමක් අම්බකාදක මහා තිස්ස කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. උන්වහන්සේ එක දුර්භික්ෂ කාලයක නගර දෙකක් අතර දීර්ඝ මාර්ගයට දීර්ඝ මාර්ගයේ වඩිනකොට පිණ්ඩපාතය ලැබීමට ගමකට යනවා. ගිහිල්ලා පිණ්ඩපාතය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කලාන්ත වෙලා වඩිනකොට එක ඉදුණු අඹ ගෙඩි තියෙන අඹ ගහක් දකිනවා. අඹ ගහ යට අඹ ගෙඩිත් වැටලා තියෙනවා. ඉතින් උන්වහන්සේ එතෙන්ට වැඩලා ඒ අඹ මේ අතින් අරගෙන වළඳන්න බෑ උපසම්පදා භික්ෂුවකට. ඒ හින්දා මේ එතන කලන්ත වෙලා ඉන්න වළඳන්නේ අඹ. ඉතින් උපාසකෙක් යන ගමන් දකිනවා මේ මහතිස්ස තෙරුන් මේ මෙතන දැන් කලන්ත වෙලා ඉන්නවා. ඊට පස්සේ අඹ මිරිකලා එන කාලේ මේ ඉක්මීලා වෙන්නේ නැතිනේ. අඹ මිරිකලා මේ උන්වහන්සේට පොවනවා. හෙව්වට උන්වහන්සේට නැගිටින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ හින්දා උපාසකයා කරන්නේ මේ උන්වහන්සේව පිට උඩ නංවගෙන ගමට උස්සගෙන යනවා. ඊට පස්සේ අතරමඟදී උන්වහන්සේට සිහි එනවා. සිහි එනකොට පිට උඩ ඉන්නේ. ඉතින් එතකොට මේ උන්වහන්සේ තමන්ට අවවාදයක් කරගන්නවා. මොකද්ද? නපිතා නපිතේ මාතා, මේ නුඹගේ පියා නෙමේ, මේ උඹගේ අම්මා නෙමේ. නඥාති නපි බන්ධවෝ, මේ ඥාතියෙක් නෑයෙක් නෙමේ. නුඹගේ මේ ඥාතියෙක්වත් නෑයෙක්වත් නෙමේ. කරෝතේ තාදිසං කිච්චං, මෙන්න මේ ආකාරයේ මහා මේ කාර්යයක් කරන්නේ. සීලවන්තස්ස කාරණා, තමන් සිල්වන්තයෙක් කියලා හිතලා තමයි මේ කරන්නේ කියලා මේ අවවාද කරලා අවවාද කරගෙන තමන්ගේ සීල් ආවර්ජනය කරන මම සීලවන්තයෙක්ද කියලා. මේ සීල් ආවර්ජනය කරනකොට ඒ උන්වහන්සේ දැන් අර සංවේගයට පැමිණනවා, තමන් උස්සගෙන යනවා දැකලා. ඊට පස්සේ සිල් ආවර්ජනය කරලා මේ සංවේගං ජනයිත්වාන, ඒ කියන්නේ මේ සංවේගයට පැමිණලා සම්මසිත්වාන යෝනිසෝ, කියන්නේ යෝන්සෝ මනසකාරේ සිල් සිහි කරනවා. තස්ස පිට්ටිගතෝ සන්තෝ අරහත්තං අපාපුනි, ඒ පිටු උඩ ඉඳගෙන රහත් භාවයට පැමිණෙනවා. කියන්නේ උන්නාන්සේ පිට උඩ යන ගමන් තමයි රහත් වෙලා තියෙන්නේ. මම බලන් ගියාම ඉඳගෙන භාවනා කරන්න ඕනෙත් නැහැ නේද? ඉතින් මේ චීවර ගුම්මක වාසී අම්බකාදක මහතිස්ස තෙරුන්ගේ කතාව. මොකද අම්බකාදක මහතිස්ස යනුවෙන් තමයි උන්නාන්සේ ප්‍රසිද්ධ වෙන්නේ. දැන් පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද කියනවනම්, දැන් මේ දෙවෙනි අපි දැන් කතා කරේ අපරියන්ත පාරිශුද්ධ සීලය කියන උපසම්පදා සීල් පිළිබඳව තමයි කතා කරේ. තුන්වෙනි එක තමයි පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා කියන්නේ මොකක්ද? කල්යාණ පුතංජනයන්ගේ යම් සීලයක් තියෙනවනම්, කල්යාණ පුතංජනන් වහන්සේ ඉන්නවනේ, උන්වහන්සේගේ සීලය මේ ඔපදමපු මණික් කැටයක් වගේ දිලිසෙනවා නම්, ඒ කියන්නේ ਸਰව සම්පූර්ණයන් නම් උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා කැඩිලම නැත්තම් අකුසලයක් කරන්න හිතන්නේත් නැත්තම්, ඒ කියන්නේ හොඳ සිහියක් තියෙනවා නම් අන්න ඒ රහත් බවටම මේ කාරණයක් වෙච්ච ඒ සීලයට කියනවලු පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා. ඒ කියන්නේ මේ මුන්නාන්සලට තිබිලා තියෙන අන්නේ සීල, පරිපූර්ණ පාරිශුද්ධ සීල. මහා සංඝරක්කිත තෙරුන්ගේ කතාව ඒ සම්බන්ධයෙන් උදාහරණ වශයෙන් දීලා තියෙනවා. මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ බාගිනී සංඝරක්කිත තෙරුන් වහන්සේ, කලින් කිව්වේ බාගිනී සංඝරක්කිත සාමණේරයන් වහන්සේ. මෙතන තියෙන මහා සංඝරක්ත තෙරුන් වහන්සේ කතාව මොකද්ද කියනවා නම් ඒ වර්ෂ 60 දී නෑ වස් 60ක් ඉක්ම ගියාම මහා සංඝරක්ත තෙරුන් වහන්සේ අවසාන කාලයේ මරණ මංචකයට පැමිණලා දැන් ඇඳ යලුණා. ඉතින් භික්ෂු සංඝයා මේ වට වෙලා ඇහුවලු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මොකක් හරි ලබාගත් මාර්ගඵලයක් තියෙනවද? එතකොට උන්වහන්සේකවල මම මට ලෝකෝත්තර ධර්මකුත් නැහැ. ලෞකික වල ලෝකෝත්තර දේවල් නැහැ කියලා. ඉතින් එහෙම ඇහුවහම කියනවා මේ ඒ උපස්ථානෙට ආපු ලදර භික්ෂූන් කියනවා තරුණ භික්ෂූන් කියනවා මේ ස්වාමීනි ඔබ වහන්සේ පින්වන් පානවා කියලා දැන් 12 සදුනක සෙනග රැස් වෙලා ඉන්නේ. දැන් ඒ විහාරේ වටේට යොදුන් 12කට මිනිස්සු එක් රැස් වෙලා ඉන්නේ. ඒ කියන උන්වහන්සේ ප්‍රසිද්ධයි ගොඩක්. ඒ උන්වහන්සේ පින්වන් පානවා කියලා තමයි හැමෝගේම අදහස. දැන් උන්වහන්සේ කියනවා මට කිසිම මාර්ගඵලයක් නැහැ කියලා. ඉතින් ඔබ වහන්සේ පුතග්ජන එක් විදිහට කාලක්‍රියා කරොත් ඒගොල්ලන්ට සැක ඇති. කලබල වෙයි. එතකොට ඒ උන්වහන්සේ කියන සංඝරක්කිත මේ මහා සංඝරක්කිත තෙරුන්වහන්සේ කියනවා මේ ඇවැත්නි මම මේ මෛත්‍රී බුදුන් දකින්න හිතාගෙන විදර්ශනා කළේ නැහැ. මට පොඩ්ඩක් මේ මාව පොඩ්ඩක් ඉඳවන්න එහෙනම් කියලා කියනවා. ඊට පස්සේ උපස්ථායක භික්ෂූන් උන්වහන්සේ ඉඳවල ඇඳේ මේ පිටතට නික්මෙලා මේ දොර අඩවල් කරනවා. අඩවල් කරනකොටම උන්වහන්සේ ආයි ඇතුළට කතා කරනවා. කතා කරලා මේ අසුරක් ගහනවා. අසුරක් ගහුවාම එනවා. ආවම කියනවා මේ දැන් හරියවත් කියලා කියනවා. එතකොට මේ ඒ තරුණ භික්ෂුන් කියනවා මේ ස්වාමීනි මේ වගේ මරණ මොහොතක මචන් මරණාසන්න මොහොතක මේ තරම් මේ දෙයක් කරපු එක මේ අතිශයින් දුෂ්කරයි කියලා. එතකොට මේ කියනවා මේ ඇවැත්නි මේ ඒක නම් ඒ තරම් දුෂ්කර නෙමෙයි. දුෂ්කරයක් නෙමෙයි. ඒත් මං දුෂ්කරයක් ඔබට කියන්නම්. මම යම් කිසි දවසක පැවිදි වුණාද පැවිදි වෙච්ච මොහොතේ පටන් සිහියෙන් ප්‍රඥාවෙන් තොර කරපු ක්‍රියාවක් මට මතක නැහැ. දුෂ්කර දේ එකයි. ඒ කියන්නේ පැවිදි වෙච්ච මොහොතේ පටන් සති සම්ප්‍රජාන තිබිලා තියෙනවා වස් 60ක් ඉවරනකම්. ඉතින් ඒ තරම් සති සම්ප්‍රජාන තිබිලත් විදර්ශනා මාත්‍රයක්වත් උපදවල නැහැ මෛත්‍රී බුදුහාමුදුරුව බලන්නේ. ඉතින් අර අනිත් මේ 12 සුදුනක රැස් වෙලා ඉන්න මහජනයා දුක් වෙන හින්දා උන්වහන්සේ හිතනවා මේ දැන් රහත් වෙන්න ඕනේ කියලා. හිතුව පරක්කු විතරයි. ඒක තමයි මහා සංඝරක්කිත තෙරුන් වහන්සේගේ කතාව. මේ ලක්දිව වැඩවසු තෙර නම. උන්වහන්සේගේ බෑනනු සංඝරක්කිත තෙරුන් වහන්සේ භාගිනේගේ සංඝරක්කිත තෙරුන් වහන්සේ වස් 50දී රහත් වුණාලු. කොහොමද? උන්වහන්සේ කිව්වලු යමෙක් අල්පසුත නම් සීලේ සම්පූර්ණ කළත් නැත්නම් සීලේ සම්පූර්ණ කළත් නැත්නම් ඒ දෙකටම මිනිස්සු ගරහන. යමෙක් අල්පසුත නම් සීලේ සම්පූර්ණ නම් සීලේ පිළිබඳ ප්‍රශංසා කරලා දන්නේ නැති කමට අල්පසුතයි බණ දන්නේ නැහැ කියලා නින්දා කරනවා. යමෙක් බහුසුත වෙලා සීලය සම්පූර්ණ කරලා නැත්නම් බහුසුත බවට ප්‍රශංසා කරලා සීලය අසම්පූර්ණ බවට නින්දා කරනවා. ඒත් යමෙක් බහුසුතත් වෙලා සීලයත් සම්පූර්ණ කළොත් ඔහුට ඒ කාරණා දෙකෙන්ම ප්‍රශංසා කරනවා. බහුසුතං ධම්මදරං සප්පඤ්ඤං බුද්ධ ශාවකං. ඒ කියන්නේ බහුසුත වූ ධර්මදර වූ ප්‍රඥාව සහිත වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ. නෙක්ඛං ජම්බෝනදස්සේව කෝතං නින්දුතු මරහති. ජාම් ජම්බෝනද නිෂ්කරණයක් කියලා කියන්නේ මේ රන් මසු කියලා තියෙනවා. කහවණු කියලා තියෙනවා. ඒ කහවණු වල මේ විශේෂ වර්ගයක් තියෙනවා. අනික් කහවණු මං හිතන්නේ හයක් හරි ඒ වගේ ගාන සමාන වෙනවා මේ එක කහවණුවකට. මේ ජාම්බෝනද කියන ප්‍රදේශයේ ඉතා පිරිසිදු රණින් කරපු මේ කහවණුවකට. ඒකට කියන්නේ රන් නිකක් කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ අන්න එවැනි රන් නිකකට කාටද පුළුවන් නිග්‍රහ කරන්න? يعني ඒක සර්ව සම්පූර්ණයෙන් පිරිසිදුයි කියලා කියන්නේ. ඒ අනික් රත්තරන් වලට වැඩිය අතිශයින් පිරිසිදු රත්තරන්. දැන් අමුරන් කියන එකට වඩා මේ රත්තරන් කියලා කියන්නේ පිරිසිදු කරපු එකට. අමුරන් කියන්නේ පොළොවෙන් කනින එකට. රත්තරන් කියලා කියන්නේ මේ රත් කරලා පිරිසිදු කරපු එක ප්‍රමාණය. ඒතර ජාම්බෝනද කියන ප්‍රදේශයේ ලබා ගන්න විශේෂ පිරිසිදු මේ අමුරන් වලින් මේ පිරිසිදු කරන ලද මේ වත්‍රන් වලට කියනවා මේ නිෂ්කරණ නැත්තම් නිකක් කියලා. අන්න ඒ කාසියකට කාටද නින්දා කරන්න පුළුවන්? අන්න ඒ වගේ දේවාපිනම් ප්‍රසංසಂತಿ. දෙවියොත් ප්‍රශංසා කරනවලු බ්‍රහ්මනාපි ප්‍රසංසිතු. බ්‍රහ්මියොත් ප්‍රශංසා කරනවා. මොකද? බහුසුතයි ධර්මදරයි ප්‍රඥාව සහිතයි. මේ ශෛක්ෂයන්ගේ නැත්තම් හික්මමින් පවතින අයට තමයි ශෛක්ෂ කියලා කියන්නේ. ඒ හින්දා රහත් ඵලය ඇරෙන්න රහත් මාර්ගයේ ඉඳලා ආපස්සට තියෙන කල්යන පුතඥන් වහන්සේ දක්වා අට පුද්ගලයාටම කියන ශෛක්ෂ කියලා. ඒ ශෛක්ෂන්ගේ සීලය දෘෂ්ටි වශයෙන් මේ තවරලා නැහැලු, පරාමර්ශණය වෙලා නැහැලු, මිත්‍යා දෘෂ්ටිය නැහැලු. ඒ මිත්‍යා දෘෂ්ටි නැති හින්දා අන්න ඒ සීලයට කියනවලු අපරාමට්ට සීලය කියලා. හතරේනු අපරාමට්ට සීලය කියන්නේ ඒක. ඒ අපරාමට්ට සීලයට උදාහරණ කතාවක් සඳහන් වෙලා තියෙනවා. කුටුම්බිය පුත්තතිස්ස තෙරුන් වහන්සේ. ඒ උන්වහන්සේ මේ 40 කෝටියක් ධනය තියෙන පවුලක ඉපදිලා තියෙන සහෝදරයෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ 40 කෝටියක් ධනය අතහැරලා ඒ මල්ලිට දීලා පැවිදිලා ආරන්නේ භාවනා කරමින් ඉන්නවා. එිනවන සහෝදරයාගේ භාර්යාව බය වෙනවා. බැරි වෙලාවකත් එමු සිවුරු අරලා આવොත් ආයි දෙන්න වෙනවා කියලා. ඒ හින්දා මේ සොරුන්ට බාර දෙනවා. අල්ලස් දෙනවා ගිහිල්ලා මරන්න කියලා. රවිදිලා ඉන්න හැමදෙම. ඉතින් මේ සොරු ගිහිල්ලා උන්වහන්සේ ළඟට ආවහම උන්වහන්සේ අහනවා මේ උපාසකෙනි තොප මොකට දාවේ? එතන ඒවම කියනවා මේ නුඹ වහන්සේ මරන්න අපි ආවේ කියලා. එතකොට අහනවා ඇයි කුමක් පිණිසද මාව මරන්නේ? ඒකම කියනවා මේ ධනය සඳහා. ධනය ලබා ගන්න ඉන්නේ. ඉතින් අර සවුරුන්ටත් ධනය දෙන හින්දා නේ මරන්නේ. ඊට පස්සේ මේ ඇපයක් අරගෙන එක රැයකට මාව ඉතුරු කරන්න පුළුවන් කියලා. එතකොට ඒ හොරු අහනවා මේ කවුද අප වෙන්නේ? කවුරුත් නැහැ. ඔබ වහන්සේට අප වෙන කෙනෙක් නැහැ. අනේ වෙන කෙනෙක් හිටියා නම් එයාව අල්ල ගන්න තිබ්බේ. එතකොට තෙරුන් වහන්සේ ලොකු ගලක් අරගෙන තමන්ගේ කුකුල්ලට දෙක බිඳ ගන්න. බිඳගෙන අහනවා මේ අපේ ප්‍රමාණවත්ද කියලා. එහෙනම් ඇවිදින්න බෑ. කුකුල්ලට දෙකම කඩා ගන්න. ඊට පස්සේ කියනවා මේ අපේ ප්‍රමාණවත් කියලා. ඊට පස්සේ හොරු සක්මනේ දිනිමලයක් ගහගෙන වට වෙලා නිදාගන්න.
ඊට පස්සේ උන්වහන්සේ මේ එතන මේ ඉඳගෙන මේ හෙලෙන්න බෑනේ. වේදනාව යටපත් කරගෙන විදර්ශනා වඩනවා. අරුණ නැගෙන්න කලින් රහත් වෙනවා. ඊට පස්සේ මේ මරන්න ආපු මිනිස්සුන්ට කියනවා මේ උභෝපාදානි බින්දිත්වා සංගමිස්සාමි වූ වහං අට්ටියාමි හරායාමි සරාග මරණං වහං. ඒ කියන්නේ මේ මගේ පාද දෙක බිඳගෙන මේ හික්මීමෙන් මම හිටියේ පිළිකුල් කරමි මේ සරාග මරණය. අන්න ඒ නිසයි මම එහෙම හිටියේ කියලා. රාග සහිතව ලැබෙන මරණය පිළිකුල් කරපු හිඳ තමයි මම කකුල් දෙක බිඳගෙන මේ හික්මීමට පැමිණෙන්නේ කියලා කියනවා. මොකද මේ තවත් එක හාමුදුරු නමක් මේ ලොකු තෙර නම ලෙඩ වෙලා තමන්ගේ අතින් ආහාර වළඳන්නත් බැරි තරමට ලෙඩ වෙලා තමන්ගේම මල මුත්‍රවල දැන් නැගිට ගන්න බැරුව පෙරලෙනවා. ඉතින් ලද මේ තරුණ භික්ෂුවක් ඇවිල්ලා කියනවා මේ බල්ලා කියනවා ස්වාමීනි ජීවිතේ නම් ජීවිත සංස්කාරේ නම් ඒකාන්තයෙන්ම දුක්ඛයි. මෙන්න තමන්ගේම මල මුත්‍රවල දඟලන නැගිට ගන්න බැරුව. මේ එතකොට මේ මහතෙරුන් වහන්සේ කියනවලු ඇවැත්ති දැන් මේ දැන් මල මුත්‍රවලින් නගලන්නේ ඇවැත්නි දැන් මැරුණොත් ස්වර්ග සම්පත්තිය ලැබෙන වට නම් මට කිසි සැකයක් නැහැ. ඒ වුණාට ඒ ලැබෙන ස්වර්ග සැපත් මේ සිවුරු අරිනා වගේ දෙයක් මට තේරෙන්නේ. ඒ කියන්නේ සිල් බිඳගෙන ලැබෙන සැපයක්. මොකද මේ ගිහි වෙනා වගේනේ. ඉතින් දැන් අර දැන් උසස් තැනක ඉඳලා ඊටදී පහත් තැනකට වැටෙනවා වගේ තමයි දිව්‍ය ලෝකයන් එකත් මට තේරෙන්නේ කියලා මේ සීලත් එක්කම මැරෙන්න ඕන කියලා උත්සාහ වඩල මේ විදර්ශනා වඩල රහත් වුණා. එහෙම කියන්නේ රහතන් වහන්සේගේ පසේ බුදුරුන්ගේ සම්මා සම්බුදුරුන්ගේ සීලය පටිප්පස්සද්දි සීලය පටිප්පස්සද්දි පාරිශුද්ධ සීලය කියලා තමයි හඳුන්වන්නේ. අපි කතා කරේ මේ සීලය පස් ආකාරයකට බෙදීම. මොකද පරියන්ත පාරිශුද්ධ සීලය, අපරියන්ත පාරිශුද්ධ සීලය, පරිපූර්ණ පාරිශුද්ධ සීලය, අපරාමට්ට පාරිශුද්ධ සීලය සහ පටිප්පස්සද්දි පාරිශුද්ධ සීලය. පටිප්පස්සද්දි පාරිශුද්ධ සීලය කියලා කියන්නේ අරහත් මට්ටමේ රහතන් වහන්සේගේ පසේ බුදුරුවන්ගේ සම්මා සම්බුදුරුවන්ගේ සීලය කියන පටිප්පස්සද්දි කියන්නේ කෙලෙස් නැති බවින් සංසිඳිලා සංසිඳීමත් සමග තියෙන පිරිසිදු සංසිඳීමෙන් පිරිසිදු වෙච්ච සීලය. දෙවෙනි පංචකය තමයි තව පහකට බෙදෙනවා. මොකද්ද? ප්‍රහාණ සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියලා. දැන් ඒ කියන්නේ සීල් රකින්නකොට පවට ලැජ්ජාව, පවට බය සහිත කුසල් සිතක් ඉපදුනහම ප්‍රාණඝාත වැනි මේ අකුසල් සිත ප්‍රහාණය කරන හින්ද ඒවට කියන ප්‍රහාණ සීල කියලා. ඒ කියන්නේ ප්‍රහාණය කියලා කියන්නේ දුරු කිරීම කියන. වේරමණී කියලා කියන්නේ වැළකීම කියන. කියන්නේ වැලකීම කියලා කියන්නේ දැන් ඒ දෙක අතර වෙනසක් තේරෙනවද? ඒ කියන්නේ වැලකීම කියලා කියන්නේ කරන්න හිතෙන්නෙම නැහැ, කරන්නෙම නැහැ. වැලකිලා ඒ වෙනකොට කරන්න යෙදුනහම ඒක බිඳ දැමීම නැත්නම් නැති කිරීම තමයි ප්‍රහාණ කියලා කියන්නේ. ඒතර ප්‍රහාණ සීල, වේරමණී සීල කියලා දෙකකට කඩලා කියලා තියෙනවා. ඒ ප්‍රාණඝාත වගේ දේවල් වලට විරුද්ධ චේතනාවට කියනවා චේතනා සීල. කලින්ත් අපි කතා කරා චේතනා සීල ගැන.
ප්‍රාණඝාතය සිද්ධ විය හැකි ආකාර සියල්ලම වසා දැමීම කියන සංවර සීල කියන්නේ. මේ ප්‍රාණඝාතය සම්බන්ධයෙන්ම ගත්තොත් ප්‍රාණඝාතය කරන්න යෙදුනහම නැති කිරීම ප්‍රහාණ සීල. එතකොට වැළකීලාම ඉදීම වේරමණී සීල. වැළකීම. ඒ ප්‍රාණඝාතයට ප්‍රාණඝාතයට විරුද්ධ චේතනාව චේතනා සීල. සංවර සීල කියලා කියන්නේ ප්‍රාණඝාතය වෙන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒ සියල්ලම කලින් වහනවා සංවර කරගන්න. එජනේ මේ තැන්ට ගියොත් මෙහෙම වෙනවා, මේ තැන්ට ගියොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා කලින් දැනගෙන නවත්ත ගන්න. සංවර කරගන්න. අවිතික්කම සීල කියලා කියන්නේ ප්‍රාණඝාතය කඩන්නේ නැතුව රැකගන්නවාට. දෙකට. මේ සියුම් බෙදීම් ප්‍රාණඝාතය සම්බන්ධයෙන් විතරයි කිව්වේ. හැම සීලයකටම අදාළ වෙන විදිහට පටිසම්භිදා මග්ගේ පටිසම්භිදා විස්තර කරලා තියෙනවා. ප්‍රහාණය ගැන විස්තරයක් කරලා තිනවා මේ පහදි නැත්නම් අහන්නේ. නෙක්ඛම්මයේ කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. නෙක්ඛම්මයේ කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම කියන එක. කාමච්ඡන්දය කියලා කියන්නේ කාමයට තියෙන ඇලීම. කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්නේ නෙක්ඛම්මයේ. ඒ වගේම අව්‍යාපාදයෙන් තමයි ව්‍යාපාදේ ප්‍රහාණය කර කියන්නේ තරහ නොගැනීම තරහින් වෙන්වීම. ආලෝක සංඥාවෙන් තීන මිද්දේ ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට දවල් කාලේ හොඳට ඉරේලිය වැටලා තියෙන තැනක තියෙන මතකෙන් අලස බව ගිලන් බව තීන මිද්දේ ප්‍රහාණය කරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. අවික්ෂේපයෙන් උද්දච්ච නැති කරන්න පුළුවන්. උද්දච්ච කියන්නේ හිතේ විසිරුණු බව. අවික්ෂේපය කියලා කියන්නේ හිතේ විසිරුණු බව නැතිකම. ධම්ම වවත්තානේ විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ විචිකිච්ඡාව කියලා කියන්නේ මෙය මෙහෙමද නැත්නම් වෙන ආකාරයේද කියලා සැකවි. ඉතින් ධර්මයේ හරියටම තේරුම් ගැනීමෙන් විචිකිච්ඡාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඥානෙන් අවිද්‍යාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඔලගේ ඥානෙන් අවිද්‍යාව ප්‍රහාණය කරන්න පුළුවන්. පාමොජ්ජෙන් අරතිය ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ තරුණ ප්‍රීතියට තමයි ප්‍රමෝදය නැත්නම් පාමොජ්ජ කියලා කියන්නේ. අරතිය කියලා කියන්නේ නොඇලීම. කියන්නේ අකමැති. අකමැතිකම කියන්නේ මේ යන්තමට තියෙන අකමැත්තකට කියන නොඇලීම කියලා. ඒ නොඇලීම ප්‍රහාණය කරන්න පුළුවන් පාමොජ්ජෙන්. ප්‍රථම ඥානෙන් නීවරණ ප්‍රමාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහම ප්‍රහාණය කරන්න පුළුවන් ප්‍රථම ඥානය ලැබුවොත්. ඇති කරන්න පුළුවන්. දෙවන ඥානෙන් විතක්ක ਵਿਚාරයන් ප්‍රහාණය කරන්න පුළුවන්. දැන් මේ හතරට බෙදලා තියෙන්නේ. ඒක. ධ්‍යාන සිත් අපි දකලා ඒකදී ධ්‍යාන මට්ටම් මේ පහක් තියෙනවා. සූත්‍ර ක්‍රමයට දැන් සාමාන්‍ය ක්‍රමයට හතරයි ගන්නෙ. අභිධර්මයේදී පහක් හැටියට තමයි ගන්නෙ. ඒකේ ප්‍රථම ධ්‍යානයේට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහම තියෙනවා. දෙවන ධ්‍යානයේ තියෙන්නේ ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා විතර්කයේ අර ඉතුරු හතර. තුන්වෙනි ධ්‍යානයේ තියෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තුන විතරයි. හතරවෙනි එකට සුඛ ඒකාග්‍රතාව පස්වෙනි එකට උපේක්ඛා ඒකාග්‍රතාව කියලා තියෙනවා. හතරට කඩනකොට පළවෙනි එකේ අංග පහම තියෙනවා. දෙවෙනි එකේදී විතක්ක ਵਿਚාර දෙකම නැහැ. ඒ විදිහට. අනිත් දෙකේ විදිහට. ඉතින් මෙතන සඳහන් වෙන්නේ තේ හතරේ බෙදීම ආකාරයට මේ දෙවන ධානයේ විතක්ක ਵਿਚාර දෙකම ප්‍රහාණය කරන්න පුළුවන්. විතක්ක ਵਿਚාර වලට කියන වචී විඤ්ඤාප්ති. කියන වචන උපදින්නේ ඒ දෙකින් කියලා.
තුන්වන ධානයෙන් ප්‍රීතිය ප්‍රහාණය කරන්න පුළුවන්. හතරවන ධානයෙන් සුඛය ප්‍රහාණය කරන්න පුළුවන්. ආකාසනංචායතන සමාපත්තියෙන් රූප සංඥාවන් එහෙම් පිටින්ම අයින් කරතයි. මොකද මේ රූප ධාන හතරේදී රූප සම්බන්ධයක් තියෙන අරමුණ රූපී. ඒ කියන්නේ හැඩයක් තියෙන අරමුණට රූප සම්බන්ධයි. අන්නේ තමන්ගේ කසීනයක් තියෙනවා නම් ඒ කසීනේ තිබ්බ කසීනේ රූපවත් රූපයක් තියෙන්නේ. ඒ තිබ්බ දන ඒ කසිනේ අරන් දැමීමෙන් ඇතින හිස්තන්ට තමයි අපි කියන්නේ මේ කිසුණු ඉගුළු ආකාශය නැත්තම් කසිනේ ඉගිල්ලුවාම ලැබෙන හිස්තන තමයි මේ ආකාශ සංචායතනෙට අරමුණ වෙන්නේ. ඒකට හැඩයක් නැහැ. ඒ හින්දා ආකාශ සංචායතනෙන් පුළුවන් සියලුම රූප සංඥාව ලයින් කරලා දාන්න. රූපයක් තියෙනවා කියන හැඟීම අයින් කරන්න පුළුවන්. රූප සංඥාවන් සහ ආකාශ සංඥාවෙන් පුළුවන් කියලා කියන රූප සංඥාවන් නැති කරන්න ප්‍රහාණය කරන්නයි පටිඝ සංඥාවන් නැති කරන්නයි නානාත් සංඥාවන් නැති කරන්න. ඒ කියන්නේ මොකද සමතකමට අහන් 40ක් තියෙනවා. 40න් 4ක් විතරයි අරූප. ඉතුරු ඔක්කොම රූප. එතකොට ඒ රූප මේ කමඨහන් වලින් තමයි හතරෙන් දාට එන්නේ. ඒ හතරෙන් දාට එන්න පුළුවන් කමඨහන් තියෙන 11. 12. 12ක්. ඉතින් ඒ හතරෙන් දාන මට්ටම කිව්වට දැන් මේ හතර දෙනෙකුට තියනා කොට අරමුණු හතරක් වෙන්න පුළුවන්. ඒක කියන නානාත් සංඥාව කියලා. ඒ කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙන සංඥාවක් තමයි හතරෙන් දැන තිබ්බට තියෙන්නේ. මොකද කෙනෙක්ට පටවි වලින් හතර තියෙන්නේ, තව කෙනෙකුට ආපෝ වලින් තියෙන්නේ, තව කෙනෙකුට මේ නීල වලින් තියෙන, තව කෙනෙකුට පීත වලින් තියෙන, ඒ වගේ තියෙන්නේ. ඒ විවිධ සංඥා නානාත සංඥාවක් නැති කරන්න පුළුවන් කියලා තියෙනවා ආකාශනංචයි. මොකද රූප සංඥාවක් නැහැ, අරූප සංඥාවක් තියෙනවා. ආකාශය කියන ආකාශය අනන්තයි, නැත්නම් සීමාවක් නැහැ කියන තනි අදහස තමයි ඒ මේ රූපාවචර අරූපාවචර ප්‍රවේණි දානිය නැත්නම් ආකාසනං චෛතනිය තියෙන පුද්ගලයාට තියෙන. මේක ඒ නිසා නානත් සංඥාවක් ඇති වෙනවා කියලා තියෙනවා. පටිඝ සංඥාව කියලා කියන්නේ තරහ සංඥාව. පටිඝ සංඥාවක් නෑ. විඥානං චෛතනෙන් පුළුවන්ලු ආකාසනං චෛතන කියන සංඥාව ප්‍රහාණය කරන්න. විඥාන අනන්තයි කියලා හිතුවම ආකාශය අනන්තයි කියන එක අනිති කරන්න පුළුවන්. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙන් පුළුවන්ලු විඥානංචායතන සංඥාව නැති කරන්නේ ප්‍රහාණය කරන්න. අනිච්ඡානුපස්සනාවෙන් පුළුවන්ලු නිට්ඨ සංඥාව නැති කරන්නේ ප්‍රහාණය කරන්න. දුක්ඛානුපස්සනාවෙන් පුළුවන්ලු සුඛ සංඥාව නැති කරන්නේ. තේරෙනවනේ? අනත්තානුපස්සනාවෙන් පුළුවන්ලු අත් සංඥාව ආත්ම සංඥාව නැති කරන්නේ. නිබ්බිදානුපස්සනා සංඥාවෙන් පුළුවන්ලු මේ නන්දියගේ, ඒ කියන්නේ නන්දිය කියන්නේ මේ සතුටු වීම කියන එක. නිබ්බිදානු කියන්නේ කලකිරීම කියන එක. ආර්ය වූ කලකිරීමට තමයි නිබ්බිදානු කියන්නේ. නන්දි කියන්නේ නන්දන කියන්නේ. ඒ වගේ මේ සතුටු වෙන ආකාරය තමයි නන්දි කියලා කියන්නේ. තණ්හාව ගැනත් කිනුර කියන්නේ මේ යම් තණ්හාවක් තියෙනවා නම් ඒ ඒ තැන් දැල්න තත්ත්වාභිනන්දනී කියලා කියන්නේ ඒ ඒ තැන ඇලෙන කියලා. අන්නේ නන්දි කියලා කියන්නේ ඇලෙනවා. මේ සතුට වෙනවා කියන්නේ. ඒ නිබ්බිදානුව පස්සනාවෙන් පුළවලු නන්දියගේ නන්දිය ප්‍රහාණය කරන්න, විරාගානුපස්සනාවෙන් පුළවලු රාගය නැති කරන්න. විරාග භාවනාවෙන් පුළවලු රාගය නැති කරන්න. නිරෝධානුපස්සනාවෙන් පුළවලු තෘෂ්ණාව නැති කරන්න. නිරෝධය කියන්නේ නිවීම කියන එක. නිබ්බිදානු කියන්නේ කලකිරීම. නිරෝධ කියන්නේ නිවීම කියන එක. පටිනිස්සාන් පටිනිස්සග්ගා අනුපස්සනාවෙන් පුළුවන්ලු ආදානයාගේ නැති කරන්න. ඒ කියන්නේ තමන්ගේ කියලා ඕනේ කියලා තියෙන හැඟීම නැති කරන්න පුළුවන්ලු පටිනිස්සග්ගා අනුපස්සී කියලා කියන්නේ කෙලෙස් නැති කිරීමෙන් පස්සේ සහැල්ලුකම සහිතව, ඒ කියන්නේ සංසිද්ධීම සහිතව තියෙන දෙයක් තමයි පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ. අපිට ඒක හම්බ වෙලා තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ මහා ආනාපාන සති සූත්‍රයේම තියෙනවා අන්තිමට ධම්මානුපස්සනාවේ අන්තිම එක හැටියට. ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ කායනුපස්සනාවට ක්‍රම හතරකුයි, වේදනානුපස්සනාවට ක්‍රම හතරකුයි, චිත්තනුපස්සනාවට ක්‍රම හතරකුයි, ධම්මානුපස්සනාවට ක්‍රම හතරකුයි. ඒකෙන් ඒ 16 වෙනි එක තමයි පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමිති සික්කති කියලා කියන්නේ. කායනුපස්සනාවෙන් පුළුවන් ඝන සංඥාවක ප්‍රහාණය කරන්න. කියන්නේ ඝන සංඥාව කියලා කියන්නේ ඝණය කියලා කියන්නේ මේ එකට තියනවා, එක දිගට තියනවා කියලා දැන් අපිට හිතනවා මේ අත දිගටම තියනවා කියලා. ක්ෂය වෙනවා කියලා කියන්නේ ඒකට විරුද්ධයි. ක්ෂය වීම අනුව හිත මෙහෙවල හිත දියුණු කරගත්තොත් මේ අත කියන එක දිගටම නැහැ කියන එක වැටහෙන්න පටන් ගන්නවා. එතන මේක බිඳෙනවා කියලා, ඒ කියන්නේ ක්ෂය වෙනවා කියලා කියන්නේ මේ ගෙවෙනවා. වයානුපස්සනාව කියලා කියන්නේ වයානුපස්සනාවෙන් පුළුවන් ආයුහණයගේ නැති කරන. වය කියලා කියන්නේ නැති වෙනවා කියන්නේ. ආයුහණය කියලා කියන්නේ එකතු කරනවා කියන්නේ. එහෙනම් වය කියන්නේ වය ධම්මා සංඛාරා කියන්නේ මොකද? විඳින සුළුයි ධර්මයේ කියන එකයි. ඒ විඳීම කියන එකයි නැවත නැවත එක්හුව වෙනවා කියන එකයි විරුද්ධයි. ඒ හින්දා වයානුපස්සනාව තියනවනම් ආයුහන සංඥා නැතිලා යනවා. විපරණාමානුපස්සනාවෙන් පුළුවන්ලු ධුව සංඥාව නැති කරන්න. ඒ කියන්නේ ධුව මේ ධුව කියලා කියන්නේ එක දිගටම තියෙනවා, එක වගේම හෙලවෙන්නේ නැතුව තියෙනවා කියන එක. විපරිණාම කියලා කියන්නේ වෙනස් ආකාරයකට පරිවර්තනය වෙනවා කියන එක. අනිමිත්තානුපස්සනාවෙන් නිමිත්ත ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ නිමිත්තක් ගැනීම නිමිති නොගැනීමෙන් අයින් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. අපනිත අනුපස්සනාවෙන් පුළුවන්ලු පනිදියකින් වෙන් වෙන එකෙන් සතුටු වීමෙන් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුක්ඛ කියන අරමුණ ගත්තාම තියෙන මේ දුක්ඛ, ඒ කියන්නේ දුක කියන එක වැඩුවාම ලැබෙන එකට තමයි කියන්නේ අපනිත අනුපස්සනාව කියලා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තුනක් වඩන්න පුළුවන්. දුක කියන එක වැඩුවාම එන එක තමයි අපනිහිත අනුපස්සනාව කියලා කියන්නේ. ශුන්‍යතා අනුපස්සනාව කියලා කියන්නේ හිස් කියලා එක. ශුන්‍යත සූත්‍ර දෙකක් කරලා ඒ ශුන්‍යතා අනුපස්සනාවෙන් පුළුවන්ලු අභිනිවේෂය ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ ශුන්‍යතයි කියන්නේ මොකද්ද? හිස් කියන එක. මේ අභිනිවේෂය කියන්නේ මොකද්ද? මෙහෙම ඉදිරියට එළඹුණා. දැන් තියෙනවා කියන සංඥා. අදිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් පුළුවන්ලු සරාධානාවි නිවේෂණේ නැති කරන්නේ. මේ පැහැදිලිද? තේරෙන්නේ නැද්ද? අදි ප්‍රඥාව පිළිබඳ ධම්ම විපස්සනායෙන් පිනවලු මේ සාරාධානාභිනිවේෂණය කියන එක ප්‍රහාණය කරන්න. දැන් අපි මේ විසුද්ධි මාර්ගයේ සීල නිර්දේශය කියන පළවෙනි පරිච්ඡේදයේ සීලය anu කුමක්ද? කවර අර්ථයකින් සීලයයි කියුන් ලැබේද? සීලය පිළිබඳ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන අංග හතර විස්තර කරා. ඊට අමතරව සීලේ ආනිසංස මොනවද? සීලය කී වැදෑරුම්ද කියලා සීලේ ප්‍රභේද අපි දැන් බලලා ඉවරයි.
සීලය පිළිටවන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද සීලය ඒ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ? මෙහෙමයි. සීලය ඛණ්ඩ වීමෙන්, ඛණ්ඩ කියලා කියන්නේ කෙලවරි කැඩීමෙන්, එහෙම නැත්නම් චිද්‍ර වීමෙන්, කියන්නේ මැදින් හිල් වීමෙන්, එහෙම නැත්නම් සබල වීමෙන් සහ කල්මාස වීමෙන්, මම ඉස්සර කරනයි ටික. එහෙම වෙන්නේ මොන හේතුවෙන්ද? ලාභ, යස, ඥාති, අංග, ජීවිත. ඒ කියන්නේ ලාභ හේතුවෙන් කැඩෙන්න පුළුවන් සීලය. යස හේතුවෙන්, යස පිරිස රකගන්න හින්දා සීල් කඩා ගන්න පුළුවන්. ඥාති, ඥාතීන් රකගන්න හින්දා සීල් කඩා ගන්න පුළුවන්. තමන්ගේ ශරීර අංග රකගන්න හින්දා සීල් කඩා ගන්න පුළුවන්. ජීවිතය රකගන්න හින්දා සීල් කඩා ගන්න පුළුවන්. මේ මෙන්න මේ විදිහට ඛණ්ඩ, චිද්ද්‍ර, සබල, කම්මාස වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලෙක් ලාභය හෝ යසස හෝ ඥාති හෝ අංග හෝ ජීවිතය අපේක්ෂා කිරීමෙන් කරමින්ම සීලය රකින්නවා නම් කැඩෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ සප්තවිධ මෛතුණෙන් කැඩෙන්න පුළුවන්. මෙතන මේ සම්බන්ධයෙන් මේ ගාථාවක් තියෙනවා. ධනං චජේ යෝපන අංග හේතු. ධනේ මිනිස්සු අතාරිනවලු ශරීර අවයව බේරගන්න. අංගං චජේ ජීවිතං රක්ඛමාන. අංගක් දෙනවලු ජීවිතය රැකගන්න. දැන් වෛද්‍යවරයෙක් එහෙමනම් කිව්වොත් කකුල කපන්න ඕනේ බේරගන්න කියලා. කකුල කපන්න කැමති වෙනවා. නැත්තම් කකුල කාටවත් දෙන්නේ නැ වෙන සිම හේතුක. ඒ වුණාට ජීවිතය රැකගන්න නම් අංගය දෙනවා. අංගං ධනං ජීවිතං චාපි සබ්බං කියලා කියන්නේ අංග, ධනය, ජීවිතය කියන තුනම සියල්ලම චජේ නරෝ ධම්ම මනුස්සරන්ත අතාරින්න ඕනලු ධර්මය හැසිරෙන්න ඕන. හරි. අන්න ඒ විදිහට මේ ලාභය හෝ යසස හෝ ඥාති අංග ජීවිත අපේක්ෂා කරමින් සීලය රැක්කොත් එම ඒව රකගන්න කියලා සිල් කැඩෙනවා. එහෙම නැත්නම් මේ සප්ත මෛතුණෙන් කැඩෙනවා. කොහොමද මේ සප්ත මෛතුණේ විදිහට කැඩෙන්නේ? මේක ඉස්සෙල්ලාම කියලා තියෙනවා ඛණ්ඩ සිල් වෙන්නේ කොහොමද? ඛණ්ඩ සිල් කියලා කියන්නේ අපි එක්තරා වෙලාවක ඉඳලා යම්කිසි වෙලාවක් දක්වා සීලයක් රකින්නවා කියලා හිතුවහම ඒ රැක ඉවර වෙන්න කලින් සීල් පවාරණය කරන්න කලින් සීලයක් කැඩිලා නැවතුනොත් සීල්පදයක් කැඩිලා නැවතුනොත් ඒකට කියනවා මෙහෙම රෙද්දක අගින් ඉරලා තියෙනවා. අන්න ඒ වගේ නිරූපණයක් තියෙන්නේ. අන්න ඒ සීලයට කියනවා ඛණ්ඩ සීල් කියලා. අන්න එහෙම කැඩෙන්නේ නැතුවට කියනවා අඛණ්ඩ සීල් කියලා. චිත්‍ර සීල් කියලා කියන්නේ මේ වස්ත්‍රයක් තියෙනවා මැදින් හිලක් තියෙනවා වගේ. ඒ වගේ නිරූපණයක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක සීලයක් සමාදන් වෙලා සීල් රැකගෙන ඉඳලා මැදදී එක සීල් පදයක් හරි කැඩිලා නැවත හදාගෙන ඉදිරියට යනවා. එතකොට මැදින් හිලක් තියනා වගේ නිරූපණයක් තියෙනවා. ඒක කියනවා චිද්ද සීල් කියලා. එහෙම කැඩෙන්නේ නැත් හිලක් නැතුවට කියනවා අච්චිද්ද සීල් කියලා. සබල සීල් කියලා කියන්නේ මොකද්ද කියනවනම් දැන් අර වස්සෙක්ගේ කබර තියනා වගේ රතු පාට, වස්සෙක්ගේ සුදු පාට තනින් තනින් ලප තියනා වගේ, ඒ කියන්නේ කැලල් තියනා වගේ, කබර තියනා වගේ, මෙහෙම රෙද්දක් ගත්තාම තනින් තනින් එක එක පාටි දේවල් තියෙනවා. ඒ මොකද සීලයක් සමාදන් වෙලා සිල්පද දෙක තුනක් සැරෙන් සැරේ කැඩලා හදා ගන්නවා. ඒ හින්දා එක එක පාට පැල්ලම් තියෙනවා. සබල කියන්නේ ඒකයි. ඉතින් එහෙම කබර නැති සීලයකට කියන අසබල සීලය. කම්මාස කියලා කියන්නේ මොකද්ද? සීලයක් සමාදන් වෙලා මේ රෙද්දක් හරියට නිරූපණය කරනවා නම් මෙහෙම තිත් පේලියක් තියෙන රෙද්දකට සමානයි. මොකද්ද? සීල් සමාදන් වෙලා සීල් රැකගෙන යනකොට කැඩෙනවා සීලය. ආයි සමාදන් වෙලා හරි ගස්ස ගන්නවා ටිකක් දුර වුණාට ආයි එක කැඩෙනවා ඊට පස්සේ ආයි හදා ගන්නවා ටිකක් දුර වුණාට ආයි එක කැඩෙනවා ඒ වගේ තිත් පේලියකට උපමාවක් තියෙන වස්ත්‍රයකට උපමා කරන්න පුළුවන් සීලෙට කියනවා කම්මාස සීලෙට එහෙම නැත්නම් ඒකට කියනවා අකම්මාස එතකොට මේ පිරිසිදු සීලයට කියනවා අඛණ්ඩ අච්චිද්ද්‍ර අසබල අකම්මාස සීලය කියලා. ඊට අමතරව සීල් කැඩෙන්න පුළුවන් විදි සීලය ඛණ්ඩ චිද්ද්‍ර සබල කම්මාස වෙන විදි වලට බුදුරජාන් වහන්සේ මේ සප්ත නීතුන සූත්‍රේ දේශනා කළා තියෙනවා. මොකද්ද සූත්‍රයෙන් කියන්නේ? ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් තමන් බ්‍රහ්මචාරී කියලා මේ ප්‍රතිඥා කරනවා. ඔවුන් කෙලින්ම ස්ත්‍රීන් සමග සංයෝග වෙන්නේ නැහැ. එකහුව වෙන්නේ නැහැ. නමුත් ඒ ස්ත්‍රීන් විසින් කරන ඇඟ ඉලීම අත්පා නැහැවීම අත්පා මැඩීම ඉවසන. ඒ කියන්නේ ස්ත්‍රීන්ගෙන් ස්පර්ශය සහිත උපස්ථාන පිළිගන්න. අන්න එහෙම වුණොත් ඒ සීලය ඛණ්ඩයි චිද්ද්‍රයි සබලයි කම්මාසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ සීලය බුදුරජාණන් වහන්සේ කියනවා ඛණ්ඩ චිද්ද සබල කම්මාස මෙන්න මේ බ්‍රාහ්මණයන්ගේ සීලය අපරිසුද්ධයි. මේ Brahmacharya අපරිසුද්ධයි කියලා මම කියනවා. මෛතුනේ කියන සංයෝග සහිතයි. ඊට අමතරව මේ සීලය රැකගන්න කවදාවත් ජාතියෙන් ගැලවෙන්න බෑ, ජරාවෙන් ගැලවෙන්න, ඉපදීමෙන් ගැලවෙන්න බෑ, වයසට යමින් ගැලවෙන්න බෑ, මරණයෙන් ගැලවෙන්න බෑ, ශෝක පරිදේවයෙන් ගැලවෙන්න බෑ, මේ දුකෙන් ගැලවෙන්න බෑ. මේ දුකටම ආවි පහ වැටෙනවා මේ සීලය රැකලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමහර මහණ බමුණෙක් බ්‍රහ්මචාරී කියලා මේ ප්‍රකාශ කරනවා. ඒ වුණාට කෙලින්ම ස්ත්‍රීන් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ස්ත්‍රීන්ගෙන් නැහැවීම අත්පාත වීම වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ පිළිගන්නේත් නැහැ. ඒ වුණත් ඔවුන් එක සෙල්ලම් කරනවා, hina වෙනවා, කතා කරනවා. hina වී කතා කරගෙන සෙල්ලම් කරනවා. අන්න එහෙම වුණොත් ඒ කියන්නේ ස්පර්ශ වෙන්නේ නැහැ. නමුත් සිනහ වෙවි කතා කරක කවටකම් කරනවා, සෙල්ලම් කරනවා. එහෙමනම් ඒ සීල හොඳ නැහැ. ඛණ්ඩයි චිද්දයි සබලයි සම්මාසයි අන්නේ සීල් රැකීමේ කවදාකවත් දුකින් කෙලව මේ දුක කෙලවර කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයේ බ්‍රහ්මචාරී කියලා ප්‍රකාශ කරනවා. ස්ත්‍රීන් එක කෙලිම සම්බන්ධ වෙන්නේත් නැහැ. නැහැවීම ආදී මේ උපස්ථාන පිළිගන්නේත් නැහැ. ඔවුන් එක කෙලින්ම සිනාසිසි කවටකම් කරන්නේත් නැහැ, සෙල්ලම් කරන්නේත් නැහැ. එහෙම වුණත් ඒ ස්ත්‍රීන්ගේ ඇහැ දිහා කෙලින්ම ඇහෙන් බලනවා. ඒ කියන්නේ ඇහැ දිහා ඇහෙන් බලනවා කෙලින්ම. අන්න එහෙම බැලුවොත් ඒ සීලය පිරිසිදු නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ ඛණ්ඩයි චිද්දයි සබලයි කම්මාසයි අන්නේම් සීලයෙන් දුක කෙලවර කරන්න බෑ කියලා. ජාතිය ජරාව ඊට පස්සේ හතරවෙනි කාරණේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණේ බ්‍රහ්මචාරී කියලා ප්‍රකාශ කරනවා. නමුත් කෙලින්ම ස්ත්‍රීන් සමග මෛත්‍රී දෙන්නේ නැහැ. ඒ ස්ත්‍රීන්ගෙන් නැහැවීම, ඇඟිලිවීම, අත්පා මෙදීම බාරගන්නෙත් නැහැ. ස්ත්‍රීන් සමග කවටකම් කර කර සිනාසෙන්නෙත් නැහැ. ඔවුන් දෙස
ඇහෙන් ඇහ එක දිගට එක දිහා මේ එක එල්ලේ බලන්නෙත් නැහැ. ඒ වුණත් බිත්තියෙන් පිටත හෝ තාප්පෙන් පිටත හෝ ස්ත්‍රීන් කතා කරනව අහන් ඉන්නවා. අහන් ඉඳලා සතුටු වෙනවා. එහෙනම් ඒ සීලෙත් බ්‍රහ්මචාරී නෑ. එහෙම දෙයක් තියෙනවා. ඇහැ දිහා කෙලින් බලනවා කියලා වෙනම වැල්මක් තියෙනවා. ඒ කියන්නේ එහෙම බැලීමක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ රාග සහිතව ස්ත්‍රී දිහා බලනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මෙහෙමයි. ඒක හරි සංකීර්ණයි. දර්ශන සංසර්ගයේ ශ්‍රවණ සංසර්ගයේ මේ යනාදී වශයෙන් මේ සංසර්ග වීමක මේ කාය සංසර්ගයේ ඕමදල සංසර්ග ගොඩක් කියලා තියෙනවා. අපිට රතෙනි සූත්‍ර අටුවා විදිහ හම්බුණා නේ. ඒ ශ්‍රවණ සංසර්ගය කියන්නේ කටහඬ අහලා ඉස්සල්ලාම කටහඬ අහනවා කියන එකත් ඒ ශ්‍රවණ සංසර්ගය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකත් එක හමු වීමක් කියලා කියන්නේ. දර්ශන සංසර්ගය කියලා කියන්නේ මේ ඇහැට ඇහැ හමු වුණා කියන්නේ ඒ පුද්ගල දෙන්න හම්බුණා කියන එක තමයි. එක්තරා හමුවීමක් කියලා හඳුන්වන්නේ. මේක සංසාර. මොකද හැමෝම එහෙම හැමෝටම මේ ඇහැට හමු වෙන්නේ නැහැ. ඒක විශේෂයි. ඒක ඒක විශේෂයක් තියෙනවා. මේ ඒ කියන්නේ මම හිතන විදිහට මේ තමන්ගේ මේ සිතුවිල් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ බැලුමකින්. කෙනෙකුට අනික් එක්කිනට දැනගන්න පුළුවන් විදිහට. ඒක කේල් එහදියාවල්. ඒ හින්දා වෙන්නේ නැති මේක වෙනම කියලා කියනවා. ඔව්. ඔව්. ඔව් මම හිතන්නේ එහෙම සිතුවිල්ලක් එක්ක තමයි බලන්න වෙන්නේ. ආදීහා අහ කෙලිම බලනවා කියලා කියන්නේ සිතුවිල්ල තියෙන්නත් ඕනේ නැත්තම් නිකම්ම මේ බලනවා කියන එක නෙමෙයි ආ. බැලුවට පස්සේ හැබැයි බැලුවට පස්සේ ප්‍රකාශ වීම වෙනවා. දැන් හිතන්නේ නැතුව බැලුවට බුදුහාමුදුරුවෝ වගේ කියලා තියෙන්නේ සෙල්ලම් එකකට නෙමෙයි. මොකද මේ බලන මොහොත බලන්න කලින් මොහොතයි බලන මොහොතයි බලන අතරේ බැලුවට පස්සේ කියන අවස්ථාවවලදී හැඟීම් මාරු වෙනවා. සිතුවිලි මාරු කිලිටේනවා කියලා කියන්නේ.
කැඩෙන්නේ
නැහැ. කැඩෙනවා කියලා නෙමෙයි ඒක කියන්නේ මේ.
මෙන්න මගේ ලේඩර්
මේක තමයි සඳහන් කරලා තියෙන්නේ ඛණ්ඩයි චිද්‍රයි සබලයි කම්මාසයි කියලා තමයි කියලා කියන්නේ. කැඩෙනවා කියලා තමයි කියන්නේ. දැන් මෙහෙම එක සැරයක්වත් බල්ලා තිබ්බනම් දැන් අපේ දැන් අපි මේ කතා කරපු මහා සංඝරක්කිත තෙරුන් වහන්සේට එහෙම කියන්න බෑනේ. මම පැවිදි වෙච්ච මොහොතේ ඉඳලා මේ වස් 60ක් වෙනකම්ම එක ක්‍රියාවක්වත් සිහියෙන් ප්‍රඥාවෙන් තොරව වාසය කරේ නැහැ, කළේ නැහැ කියේ. එහෙම කියන්න බෑ. ඒ එච්චර බ්‍රහ්මචර්යාව පිරිසුදු බ්‍රහ්මචර්යාවක් හිටින්නේ. ඉතින් ඒ හතරෙනි ආකාරය තමයි ඒ ස්ත්‍රීන්ගේ ශබ්දය බිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත එක තාප්පෙන් පිටත ඒ ස්ත්‍රීන් කතා කරන හඬ අහලා සතුට වෙනවා. පස්වෙනි ආකාරය තමයි ශ්‍රමණ බ්‍රාහ්මණේ ප්‍රතිඥා කරනවලු බ්‍රහ්මචාරී කියලා ඒත් ස්ත්‍රීන් සමග මෛතුනේ හැසිරෙන්නේ නැහැ. ඒ ස්ත්‍රීන්ගේ අත්පා තැවීම මැදීම ඇඟ ඉලීම නැහැවීම පිළිගන්නෙත් නැහැ. සිනහසෙමින් ඔවුන් එක කවටකම් සෙල්ලම් කරන්නෙත් නැහැ. ඔවුන් ඇසින් ඇස බලන්නෙත් නැහැ. බිත්තියෙන් පිටිත කතා කරන ස්ත්‍රීන්ගේ හඬ අහලා සතුට වෙන්නෙත් නැහැ. ඒ වුණත් කලින් කරපු කතා කරපු සෙල්ලම් මතක් කරගන්න. එහෙම වුණොත් ඒත් බ්‍රහ්මචාරීත්වය කරනවා. ඉතින් කලින් ස්ත්‍රීන් එක කරපු දේවල් මතක් කරනවා. ඒ පස්වෙනි එක. හයවෙනි එක තමයි ඒ සියල්ලම කරන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා කරනවා. නමුත් මේ ඉහත සඳහන් සියලුම දේවල් කරන්නේත් නැහැ. ඒ වුණාට පංචකාමයෙන්ම සතුටු වෙන ගිහියෙක් දැකලා සතුටු වෙනවා. එහෙම වුණත් බ්‍රහ්මචාරීත්වය නැති වෙනවා. ඉතින් ඒ කියන්නේ පංචකාමයෙන් කියන්නේ ඔව්. ඒ කියන්නේ පංචකාමයෙන් කියලා කියන්නේ කාම පහම තියෙනවනේ ඒ පුද්ගලයාට. ඔව් පහම තියෙන පුද්ගලයාට. පහම තියෙන පුද්ගලයා දිහා බලලා සතුට වෙනවා. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ මේ යාමියෝ හොඳ උපාසකෙක් නේ හොඳ පෞල් ජීවිතයක් තියෙන හැමම කියලා සතුට වෙන්නේ. ඒ සතුට එහෙම සතුට වුණොත් මේ ඒ කියන්නේ ඒ ඔහුගේ පංචකාමයේ පිළිබඳ සිහි කළ සතුට වුණොත් කැඩෙනවා. අමුම ජල ගන්න.
කැඩෙනවා
කියලා
නෝ
කිල්ටුත් වෙනවා කැඩෙනවත් කියලා මෙතන කියන එක තමයි.
කැඩෙන ආකාරනේ කියන්නේ.
කැඩෙන ආකාර තමයි තියෙන්නේ. හරි හරි. කිල්ටුත් වෙනවා තමයි. සිතුවිල්ල අනුව ඒ කියන්නේ මේකේ කෙනෙක්ගේ කිල්ටුලා නවතින්න පුළුවන් කෙනෙක්ගේ කැඩලම නවතින්න පුළුවන්. ඒ කියන්නේ මොකද දන්නවද දැන් සිල් ගන්නකොට විතර බලන්න දැන් සින්දුවක් ඇහුනොත් ඒ සින්දුව ඇහුවොත් ඒක එවෙලෙම නවත්ත ගත්තත් එක සැරයක් කරේ අහලා තියෙනවනම් තව මොහොතකින් ආයෙසරයක් එක මතක්. තව නඩි 5කින් හරි නඩි 10කින් හරි පැය භාගකින් හරි ආයෙ මතක්. එතකොටත් බරලකට ඇහුවොත් එක සැරේ මොහොතක් හරි ඇහුවොත් ආයෙ මතක් වෙනවා තව ටිකක්. එතකොට ටික ටික වැඩි වෙනවා.
අර අහනවයි රස විඳීමයි කියලා දෙක තවදුරටත්
ඒක ඇහෙනවයි අහනවයි කියලා දෙයක් ඈ.
අහනවා වගේ මේ ටික රසයක් විඳිනවා කියන්නේ විඳීමක් විඳිනවා කියන සින්දුව තමයි. ඒකට කැඩෙනවා නේ.
කැඩෙනවා.
ඒක වෙන්නේ කිලුට වෙනවයි කැඩෙනවයි කියන ලෙවල් තියෙන දෙකක් වෙන්නේ.
දැන් මෙහෙමනේ දැන් ඒ කාම සිතුවිල්ල ඒ කියන්නේ ආසාව තියෙන සිතුවිල්ල අයින් කරන්න කියන විදිය සබ්බාස සූත්‍රයේ දේශනා කරලා තියෙන මෙහෙම. දැන් අර්ථිබික්ක ආසාව මේ විනෝදනා පහතබ්බා කියලා තියෙන දුරු කිරීමෙන් අයින් කළ යුතු කෙලස් තියෙනවා. ඒ කියලා තියෙන්නේ උපන්නං කාමවිතක්ක නාදිවාසේති කියලා කියන්නේ උපන්නා වූ කාමවිතර්ක නොඉවසයි. කියන්නේ ඉවසන්නේ නැහැ. චුට්ටක්වත් ඉඩ දෙන්නේ නැහැ ඒකට. කියන්නේ ඒක ඒ සිතුවිල්ල තියෙන්න ඉඩ හරින්නේ නැහැ කියන එක තමයි ඉවසන්නේ නැහැ කියන්නේ. පජහති කියලා කියන්නේ අයින් ඒ සිතුවිල්ල අයින් කරනවා. විනෝදිති කියලා කියන්නේ ඈඩ් කරනවා. ව්‍යන්ති කරෝති කියලා කියන්නේ විනාශ කරනවා. අනභවං ගමති කියලා කියන්නේ ආයෙන්න බැරි ආකාරයකටපත් කරනවා. ඒ කියන්නේ ඒකට පස් ආකාරයකට පහර දෙන්න කියලා කියන්නේ. වෙනවා. ඒ සීලේ රකින්න ඒ ක්ලේශය කාම සිතුවිල්ල අයින් කරන්න ඒ කාම සිතුවිල්ල පහර දෙන ආකාර පහක් කියලා තියෙනවා. නාදිවාසේති පජහති විනෝදිති ව්‍යන්ති කරෝති අනභවං ගමති. එතකොට ගොඩක් කෙනෙක් ඔය පහම කරන්නේ. ඒ හින්දා අයියෝ බුදුහාමුදුරුවෝ මේ පහම කියලා කියන්නේ අනභවංගම කියන ආයියේ සිතුවිලි එන්නේම නැහැ. අනභවංගම කියලා කියන්නේ ආයි එන්න බැරි ආකාරයකටපත් කරන. ඒ කියන්නේ දැන් එන මිනිහෙක් ගෙනම් ඇවිදගෙන පස්සෙන් එන මිනිහෙක් ගෙනම් කකුල් දෙක කඩනවා වගේ දෙයක් කියලා තියෙනවා. ඒ කියන්නේ එන්න බැරි ආකාරයක් කරනවා. ඒ කියන්නේ ආයි නැවත එන්න බැරි ආකාරයකටපත් කරනවා. ඒ කියන්නේ අපි දැන් වල් පැලයක් ගලවනකොට මුල සහිතව මේ මුල ඉතුරු වෙන්න කඩනවායි එහෙම් පිටිම උදුරලා දානවායි කියලා කියන එක වගේ තමයි එතන දැන් කියලා තියෙන්නේ. ඔය තියෙන්නේ මේ
ඒ කියන්නේ දැන් බුදුහාමුදුරේ එතන ඒ වගේ උදාහරණයක් දීලා තියෙනවා. ඒ කියන්නේ තල් ගහක් තියෙනවලු තල් ගහ උඩින් කපනවලු. ඉතින් උඩින් කපුවම හැදෙන්නේ නැහැ. යටින් උදුරලා දානවා. උඩිනුත් කපලා යටිනුත් උදුරලා දාලා මේ විනාශ කරලා දානවලු. ඒ ආය තල් ගහට එන්න බැරි වෙන්නයි. ඒ වගේ කියන්නේ ඒ හැම ආකාරයකින් පහර දෙන්න කියනවා. කියන්නේ මේක මේ එක ආකාරයකට පහර දෙන්න කියලා බුදුහාමුදුරුවෝ නවත්තන්නේ නැහැ. මොකද මේ කෙලෙස් වලට එන්න තමයි අපේ මේ සම්භාවිතාව වැඩි. අපිට කෙලෙස් පුරුදුයි. අපි ඇතුලේ කෙලෙස් වැඩියෙන් තියෙනවා. ක්ලේශකාම කියලා කියන්නේ කෙලෙස් වලට තියෙන ආසාව තියෙන හින්දා තමයි මේ මට්ටමෙන් ධර්මය ඉගෙන ගන්න. වස්තුකාමයි ක්ලේශකාමයි තියෙන. වස්තුකාම ක්ලේශකාම නැත්තම් මේට වැඩිය මේ සම්පූර්ණ මේ බ්‍රහ්මචාරීත්වයට පැමිණෙන්න පුළුවන්. පරිපූර්ණ බ්‍රහ්මචාරීත්වයට පැමිණෙන්නේ නැහැ. දැන් හිතලා බලන්නකෝ. දැන් කවුරු හරි කෙනෙක් සිල් ගන්නවා. ඇයි සිල් පවර්ණය කරන්නේ කියලා? සිල් කැලෙන් හරි පවර්ණය කරන්නේ ඇයි? වස්තුකාම ක්ලේශකාම. ක්ලේශකාම තමයි වැඩි හරි. ඕනම අවස්ථාවක සිල් අතාරින්නේ ක්ලේශකාම. මොකක් හරි ක්ලේශයකට දින ආසාවකට තමයි අතාරින්නේ. ඉතින් අපි හිතනවා නම් අපිට මේ අපි කෙලස් වලට ආස නැහැ කියලා. ඒක බොරුවක්. කෙලස් වලට තියෙන ආසාව තියෙන හින්දා තමයි සංසාරේ ඉන්නේ. ඒ ක්ලේශකාමයට පහර දෙන්න ලේසි නෑ. මොකද ඒක ඇඟ ඇතුලේ තියෙන්නේ. අපි තුල තියෙන්නේ. ඒකට පහර දෙන්න මේ වටෙන් පහර දෙන්න ඕන. හැම ආකාරයකටම පහර දෙන්න ඕන. ඒ කියන්නේ කඩුවෙන් ගහලා බෑ, දුන්නෙන් විදලා බෑ. අර තෝමරයෙන් ගහලත් බෑ, ගිනි තියලත් බෑ, ඔක්කොම කරන්න බෑ. කියන්නේ හැම జాතියක්ම කරන්න. සාමාන්‍යයෙන් අපි සතුරෙකුට කරනවා නම් හැම జాතියක් එක සතුරෙකුට ඒ සතුරට ආයි නැගිටින්න බැරුව යනවා. අන්න ඒ විදිහට මේ කෙලස් වලට මේ ආකාර ගොඩකින් පහර දෙන්න කියනවා. ඒ මොකද කෙලස් ඇති කරන්න අමාරුයි. එහෙනම් දැන් අපි මොහොතකට හරි හිතනවා නම් නෑ, මේ ප්‍රමාණය කමන්නේ නැහැ කියලා අපි ඒකෙන්ම තමයි නැති වෙන්නේ. ඒ සිතුවිල්ල ඇති. ඒ පොඩි සිතුවිල්ල ඇති. ඒ කියන්නේ ඉවසුවා කියන එක තමයි කියන්නේ. නාදි වාසයේදී කියන්නේ ඉවසන්න එපා කියන එක. ඒ කියන්නේ අපි දැන් මං සින්දුව ගැන කිව්වත් එකයි, සින්දුවක් ඇහුනම මේ කමන්නේ ඇහෙනවා විතරනේ මං කියන්නේ නැහෙනේ කියලා හිතුවොත් එම ටික වෙලාවකින් යා කියනවා. එහෙම නැත්තම් අතින් හරි තට්ටු කරනවා. ඒක තමයි ඒක හැටි. ඒ මොකද තමන්ට ඒ සිතුවිලි හැම එකක්ම අහුවෙන්නේ නැති හින්දා තමන් යට කරගෙන ක්ලේශය යනවා. ඉතින් අර මේ එහෙම ආසාව තියෙද්දි ධානය ලැබෙන්නේ නැහැ, මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒකෙන් දැන් හිතලා බලන්න. දැන් අර අහසින් යන සාමණේරයන් වහන්සේ ස්ත්‍රියක් දැකලා නැතුව ශබ්දය අහ, ශබ්දයට කැමැත්ත ඇති වෙච්ච ගමන් ධානය නැතුව යනවා. ඉතින් හිතලා බලන්න ධානයට සම්බන්ධින කොච්චරමද තියෙන කෙනෙකුට එච්චර ඉක්මනට නැතුව යනවා නම් අලුත් කෙනෙකුට ලබා ගන්න කොච්චර තියෙන්න ඕනද කියලා හිතලා බලන්න. එකෙනෙමෙ ඥානේ චතුර්ථ ඥානේ වඩලා පුරුදු පුහුණු කරලා නිතර මේ අහසින් යන්න පාවිච්චි කරන කෙනෙකුට එක ශබ්දයකට මොකක් හරි ගීතයක එක කෑල්ලකට තියෙන ආසාව නිසා අහසින් යද්දී ඥානේ නැතුව ගියාන පුද්ගලයා කවුද කියලා බලන්නෙත් නැතුවම ඒ තියෙන පුද්ගලයාට ඒ තරම් පොඩ්ඩකින් නැතුව යනවා නම් අලුතෙන් එනකොට ලබා ගන්න පුරුදු නැති කෙනෙකුට කොච්චර නැති වෙන්න ඕනද? ධ්‍යානෙ නෙවෙයි යන්නේ. ධ්‍යාන සංවේදලා තමයි අහස නගින්නේ.
ආ ධ්‍යාන නෙමෙයි
යන්නේ. යන ගමන් ධ්‍යානෙ නෑ.
ආහේ යන ගමන් නෑ ධ්‍යාන.
ඒක හොඳ වට පිටිපල් බලය. ඒ කියන්නේ දැන් ධ්‍යාන සම ඉර්ධි පාන විදිහ තියෙන්නේ චතුර්ථ ධ්‍යානයට ඉස්සලම සමාධිය. සමාධියලා ඒකෙන් ආයි කියන්නේ එක් සතර දාන සමාධිය කියන්නේ එකපාර චතුර්ථ දාන සමාධියෙන්න බෑ. පළවෙනි එක සමාධියල එකකින් ආය නැගිටිනවා. දෙවෙනි එක සමාධියල නැගිටිනවා. ආයි තුන සමාධියල නැගිටලා හතර සමාධියල නැගිටිනවා. ඊට පස්සේ හිතනවා මෙන්න මේ දේ වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයි ප්‍රථම ධ්‍යාන සමාධියල, දෙවෙනි ධ්‍යාන සමාධියල, තුන්වෙනි ධ්‍යාන සමාධියල, හතරවෙනි ධ්‍යාන සමාධියල ආයි එළියට එනවා. ඒ එහෙම වුණාට පස්සේ අර හිතපෙක වෙනවා.
එහෙම තියෙන.
එතකොට අපි මෛත්‍රී අර නිලින්ද ප්‍රශ්නය නැසෙන් දැර මෛත්‍රී ධානය යනකොට ඊතලයක් වදිනවා කියලා කියන්නේ. එතකොට ආ මෛත්‍රී ධානයෙම නෙමෙයි කියන්නේ.
නෑනේ එතන ප්‍රශ්නේ උත්තරේ තියෙනවනේ එතන කියන්නේ දැන් මෛත්‍රී ධානයෙන් ගියාට කලේ අරගෙන වතුර ගේන්න ගියාට කලේ මෙහෙම බිමට තියෙනකොට ධානය ගිලිහෙලා කලේ දිහා බලනවා කියලා කියනවා. මෛත්‍රී සිද නැති වෙනවා. ඒ නැති වෙච්ච වෙලාවෙම ඊතලේ ඇඟ හරහනවා කියලා. එතට මේ මිල් රජුරන් අහනවා මේ මහරජා මේ සන්නාහයක් ඇඳලා ඉන්න වෙලාවට විතරක් ඊතල වදින්නේ නැද්ද නැත්නම් ඒක ගැලෙවුවට පස්සෙත් ඊතල වදින්නේ නැද්ද? එතකින් ඇඳලා ඉන්න වෙලාවේ යකඩ ආවරණයක් තියෙන ලාට විතරනේ ඊතල ටික වදින්නේ නැත්තේ. ගලවපු ගමන් වදිනවා. ඒ වගේ මෛත්‍රිය කියන එක සන්නාහයක් ඒක තියෙන වෙලාවට විතරයි. එහෙමයි මේ සාමජාතකේ සාම කුමාරයා මෛත්‍රී සිතින් ඉඳලත් කොහොමද රජුරු ඇවිල්ලා විද්ද කියලා අහනවා මිස් රජු. මොකද මෛත්‍රී අනිසංස වලට තියෙන නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති කියලා කියන්නේ ගින්නකින්වත් විසකින්වත් ආයුධයකින්වත් මරන්න බෑ. ඒ මෛත්‍රී තියෙන පුද්ගලයා කියලා මේ මෛත්‍රී අනිසංස 11න් එක අනිසංසයක් හැටියට තියෙනවා. එහෙම තියෙනවා නම් සාම කුමාරයාට කොහොමද විද්දේ කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මෛත්‍රී කියන එක සන්නාහයක්. ඉතින් සන්නාහයකින් සන්නද්ධ වුණොත් විතරයි ආරක්ෂා තියෙන්නේ. ඒක තමයි බුදුහන්සේ ඉතින් හැම වෙලෙම සන්නා සන්නද්ධ ඉන්න කියන්නේ. හරි නේද? ගැටලු තියෙනවද? ඊට පස්සේ මේ ගෘහපතියේ කියන්නේ පංචකාමයෙන්ම සතුටු වෙන ගෘහපතියේ දිහා බල සතුටු වෙනවා කියන්නේ මේ පුද්ගලයා සතුටින් වාසය කරනවා. හැමදේම ලබනවා. බොහොම සතුටින් ඉන්නේ කියලා ඒ පුද්ගලයාගේ පංචකාමයේ දිහා බල්ලා කියලා හිතලා හරි සතුට වෙනවා කියලා කියන්නේ බ්‍රහ්මචාරිත්වය නෑ කියන එක තමයි. ඒ මොකද දැන් ඒ තමන් පැවිදිව හිටියත් ඒ ගිහි සැප දිහා බල්ලා සතුට වෙනවා. මොකද ඊළඟ එක අහුවා මේක සාධාරණයි කියලා හිතෙනවා. මොකද හත්වෙනි එක තමයි එක්තරා දේවනිකායක ඉපදෙන්න බලාගෙන බ්‍රහ්මචාරිත්වය රකින්නවා. එහෙනම් ඒක හැම පිටින්ම කිලුටුයි. මොකද දිවිලෝක ගියහම සිල් ලගින්න නැහැ. තියෙන්නේ පංචකාමය. ඒතර පංචකාමයේ බලාපොරොත්තු වෙනවා මේ බ්‍රහ්මචාරී ශ්‍රී. බ්‍රහ්මචාරී වෙන්නේ. ඒකෙන් ලැබෙනවා දිවිලෝක යන ලැබෙනවා. කියන්නේ ඒක කඩනවා කියලා තමයි මෙතන. ඒ කියන්නේ ඛණ්ඩ චිද්ද්‍ර
විලෝකෙන් හිතනවා මං ගිහිල්ලා එන්නේ ඉන්නවා.
ආ එතකොට කැඩෙනවා ඒනේ. සම්මචාරී කියන්නේ දේවනිකාය ගැන හිතාගෙන
දේවනිකාය ගැන හිතාගෙන දේවතානුපස්සනාව කියලා තියෙකක් තියෙනවා නේද?
එතකොට කැඩෙනවා.
නෑ. කැඩනවා කියලා කියන්නේ මේක මට්ටම් දෙකකට මේ මං හිතන්නේ අපි සාමාන්‍ය ප්‍රාණඝාතය කරනවා වගේ මට්ටමක් නෙමෙයි.
ඒකත්
ඒ කියන්නේ ප්‍රාණඝාතය කියලා දිවලෝක යන්නේම නෑනේ. මේකේ තියෙන්නේ මේ මට්ටමෙන්
බ්‍රහ්මචාරියා
වගේ ලෙවල් සතක ඇත්තේ. ඔව්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ඔව්. ඒ නිසා මේ ඔව් මේක ආරගන් සිලද. ඔව්. අපි මම මේ ඊළඟට එන්න. ඉතින් මේ මෙන්න මේ ආකාරයෙන් මේ කැඩුනොත් ඒක ඛණ්ඩ චිද්ද්‍ර කම්මාස සබල සබල කම්මාස කියන හතර කියන අංග සහිතයි කියලා කියනවා. මේ සීලය අඛණ්ඩ අච්චිද්‍ර අසවල අකම්මාස වෙන්නේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවා. සියලු ආකාරයෙන්ම ශික්ෂාවද ගන්නේ නැත්තම් බිඳුණු ශික්ෂාවද තියෙනවා නම් වහා වහා ප්‍රතිකාර කර ගන්නවා නම් සප්තවිධ මෛතුණෙන් වෙන් වෙනවනම් අන්‍ය වූ ක්‍රෝධය උපනාහය කියන්නේ බද්ධ වෛරය මක්ක කියන්නේ පලාස මකු බව ගුණ මකු බව සහ පලාසය කියන්නේ යුග ග්‍රාහය පලාසය කියන්නේ අනික් කෙනා වගේ මටත් පුළුවන් කියලා හිතනවා. කියන්නේ තමන්ට දුසස් කෙනෙක් දිහා බලලා එයාට පුළුවන් වගේ අපිටත් පුළුවන්. කියන්නේ පලාස කියන්නේ යුගග්‍රහය කියලා කියන්නේ තමන්ව සම අපි බලන් ඉනකොට ඔලිම්පික් වල එහෙම ඉන්න කරනකොට අයියෝ තව ටිකක් අයියෝ දිව නැරෙන්න කියලා කියන්නේ අනේ වගේ අපිටත් පොදුම වගේ ඒවට පලාසෝ තමයි. අත අතෙන්දී අහක බැලුවේ නැත්තම් හරිනේ කියලා කියන්නේ අර කියන්නේ අපි හිටියනම් ඒක අහක බලලා නැතුව කරනා වගේ තමයි කියන්නේ. ඒවත් පලාසෝ තමයි. මේ මක්ක කියලා කියන්නේ ಗುಣ මකු බව කියලා කියන්නේ තියෙන මේ කරපු ගුණේ අමතක කරලා මක්කේ පලාස එකට යන්නේ. මොකද මේ ගුණමකු කෙනාගේ පලාසේ තියෙන අනිවාර්යයි. මොකද මේ එයා කිව්වට අපිටත් පුළුවන් වෙටි කියලා. මේ ඊර්ෂාවයි මච්චරියත් ඒ වගේ එකට යන්නේ. මේ දෙක දෙක කියලා ඉතින් ක්‍රෝධ උපනාහ ක්‍රෝධයේ උපනාහය මක්කේ පලාසේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ දන අනුන්ගේ මේ සැපේ ඉවසන් නැති කම මච්චරිය කියලා කියන්නේ මේ පංචවිද මච්චරිය කියන්නේ මසුරුකම ආවාස මච්චරිය කුල මච්චරිය ලාභ මච්චරිය වන්න මච්චරිය දම මච්චරිය කියලා කියන්නේ මේ තමන්ට තියෙන දේ අනුන් හා සාධාරණ විඳින්න කැමති නැහැ. අනුන් විඳිනවට කැමතිත් නැහැ. අවිද්‍යාව කියන්නේ තමන්ගේ තියෙන දෙයට දැඩි ඇල්ම තමයි අවිද්‍යාව කියන්නේ. විෂම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ දෙයට ඇල්ම ඇල්ම කරනවා. මායා කියන්නේ තියෙන වැරදි හංගනවට සාටිය කියන්නේ නැති ගුණ පෙන්වනවට. තම්බ කියලා කියන්නේ කණුවක් වගේ කෙලින් ඉන්නවා මේ මොන හොඳ කරුණු පෙන්වුවත් තමන්ගේ අදහස මාරු කරන්නේ. සාරම්භ කියලා කියන්නේ මේ ධර්මයට විරුද්ධව නැගිහිල්ල. මාන අතිමාන කියලා කියන්නේ ඉතින් මානය කියලා කියන්නේ මැනීම කියන එකයි. මැනීම පාවිච්චි කරන කෙනාට මානය තියෙනවා. ඉතින් තමන් අනිත් එක්කෙනාට සසඳන හැම කෙනාටම මානය තියෙනවා. අතිමානය කියන්නේ තමන් ලොකුවට හිතාගෙන ඉන්නවා. මද කියලා කියන්නේ මත් වීම. ප්‍රමාද කියලා කියන්නේ ප්‍රමාදේ මත් වීම 26 ආකාරයක් කියලා තියෙනවා. මදයටපත් වීම මේ යෞවන මදය, කුල මදය, ආවාස මදය, ආරෝහ මද, පරිණාම මද කියලා කියන්නේ තමන් පිළිබඳ තියෙන, ඒ කියන්නේ තමන් හොඳ කුලයක ඉන්න අනික් අය වගේ නෙමෙයි. තමන්ට හොඳ අධ්‍යාපනයක් තියෙන අනික් රටේ වගේ නෙමෙයි. තමන් තරුණයි. තමන්ගේ අතපය අවයව හොඳට තියෙනවා. තමන් ඉඳගන්න ඉරියව් හොඳයි. ඇවිදින ඉරියව් හොඳයි කියලා ඉරියාපත මද කියලා ඒක ගොඩක් තියෙනවා. සීල මද කියලා තමන්ගේ සිල් හොඳයි අනින්ගේ සිල් නැහැ. එහෙම කියලා ඒ වගේ මත් වෙන ආකාර 20 ගණක් කියලා තියෙනවා. මෙන්න මේ පාප ධර්මයන් උපදවන්නේ නැති කමෙන් පුළුවන්ලු මේ සිල් මේ විදිහට රැක ගන්න. ඊට අමතරව අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සල්ලේකතාව ආදී ගුණ මේ ඉපදවීමෙන් මෙන්න මේ හේතු වලින් සීලයාගේ අඛණ්ඩ බව, අච්චිද්‍ර බව, අසබල බව, අකම්මාස භාවය පවතිනවා කියලා කියනවා. මෙන්න මේ වගේ සීලය මේ රකගත්තාම ඒ සීලය තෘෂ්ණාව කියන ධර්මයට දාස භාවයට පත් වෙලා අපි ඉන්නේ. අපි තෘෂ්ණාවගේ දාසයෝ කියලා කියන්නේ. මේ ඉතින් ඒ දාස භාවයෙන් මුදවන හින්දා ඒකට කියනවා බුජිස්ස කියලා. බුජිස්ස කියලා කියන්නේ දාස භාවයෙන් මුදවනවා කියලා. මෙන්න මේ විදිහට සිල් ගත්තාම නුවණ තියෙන ආරණ වහන්සේලා ප්‍රශංසා කරන හින්දා කියන විඤ්ඤුප්ප සත්ත විඤ්ඤාණ මේක නුවණට ප්‍රශංසා කරනවා කියලා. මේ වගේ සීලයක් රකින්නව නම් භව තෘෂ්ණාව මිත්‍යා දෘෂ්ටිය නැතුව අපරාමට්ට සිල් පරාමර්ශණය නො තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් ගැවිච්ච නැති සිල් කියලා අපරාමට්ට සිල් කියලා එකට නමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සීලේ තියෙනවා නම් ඒ සීලය සමාධිය පිණිස පවතිනවලු සමාධි සංවර්ධනික කියලා. මෙන්න මේ අටට කියනවා ආර්යකාන්ත සීලේ අංග කියලා. ඒ කියන්නේ අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකම්මාස, භුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ඨ, සමාධි සංවර්ධනික. එතන අංග අට තියෙනවා නම් ඒ කියන ආර්යකාන්ත සීල. මේ සිල් සිල් පිරිසිදු වෙන්නේ සීල විපත්තියේ තියෙන පාඩුව දැකලා ආදීනවේ දැක්කාම සහ සීල සම්පත්තියේ තියෙන ආනිසංස දැක්කාම ප්‍රයෝජනේ දැක්කාම සිල් සහිත වීමේ තියෙන ප්‍රයෝජනයත් සිල් කඩා ගැනීමේ තියෙන ආදීනවත් දැක්කාම මේ සිල් පිරිසිදු වෙනවා. යම් කිසි කෙනෙක් සිල් කඩා ගැනීමේ ආදීනවේ දකින්න නැද්ද? ඔහුගේ සිල් පිරිසිදු වෙන්නේ නැහැ. මොකද ඔහු ඒ තරම් උනන්දු වෙන්නේ නැහැ සීලේ රැක ගන්න. සිල් ගැනීමේ ආනිසංසයක් දකින්න නැද්ද? ඔහු ඒත් ඒ සීලේ රකින්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඉතින් ඔහු නිකන් හිටියත් අර හිටියා වගේ සිල් රැක්කා වගේම ආනිසංසයක් පේනවා. මට කොහොමත් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙම විශේෂ ආනිසංසයක් දකින්න නැත්තම් ඒත් පිරිසිදු වෙන්නේ නැත්නේ. ආදීනව දකින්න නැත්තම් ඒත් පිරිසිදු වෙන්නේ නැත්නේ. එහෙනම් මේ ආදීනවේ දකින්නේ කොහොමද කියලා කියනවා. ඒ දුස්සීලයාගේ සීල විපත්තියේ ආදීනව පහක් තියෙනවා. මොනවාද? ප්‍රමාද හේතුවෙන් ඒ දුස්සීලයා ධනයෙන් පිරිහෙනවා. අනිත් එක ඔහු පිළිබඳව අපකීර්තිය පැතිරෙනවා. ඔහු පිරිස් මැදට ගියොත් එහෙම බයෙන් තමයි යන්නේ. මරණ මංචකයේදී ඔහු සිහිය නැතුව කාලක්‍රියා කරන මරණයට පත් වෙන මරණයෙන් පස්සේ අපාය වලට යනවා. ඉතින් මේ දුස්සීලයා සකීය දුස්සීල භාවයෙන්ද දෙවියන්ට මිනිස්සුන්ට අප්‍රිය වෙනවා. සබ්‍රහ්මචාරීන් පිළිකුල් කරනවා. අනුශාසනා කළ යුතු නැහැ කියලා අතාරිනවා. දුස්සීලන්ට ගරහා කරන වෙලාවට හැම වෙලෙම තමාට ඒ ගරහාවේ කොටස එනවා. සීලවන්තයන්ට ප්‍රශංසා කරන වෙලාවට තමන්ගේ හිත විසිරෙන්න පටන් ගන්නවා. ලෙසම වෙන්නේ නැතුව යනවා. මේ හන වස්ත්‍රයක් වගේ ගුණෙන් හා ශරීරයෙන් දුර්වර්ණ වෙලා යනවා. ඒ කියන්නේ හන නූලෙන් මහපු වස්ත්‍රයක් වගේ මේ ගුණයයි වර්ණයයි දෙකම නැතු වෙනවා. මිත්‍යා දෘෂ්ටියට මේ පැමිණෙන කෙනාට අපාය දුක් ලැබෙන නිසා ඉතින් මේ සීලේ විපත්‍ය ආනිසංසයක් ඇරෙන්නේ දුක්ඛ ස්පර්ශය. කියන්නේ දුක ස්පර්ශ කිරීම මේ අනිත් එක තමයි තමන් මහා දානයක් දුන්නත් මහත්ඵල නොවන හින්දා කරන හැම කර්මයක්ම අඩු වටිනාකමෙන් අඩු කරනවා. මේ අවුරුදු ගණනක් පරණ වෙච්ච අසූචි වලක් වගේ මේ පිරිසිදු කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවලු ගොඩක් කල් හිටියාම. ඉතින් දරටවත් බඩකටවත් ගණ්ඩ බැරි සොහොන් පැනෙල්ලක් වගේ, ඒ කියන්නේ සොහොන් පැනල්ල කියන්නේ මිනිය දවන්න ගත්ත දර කෑල්ල බාගෙට දැවිලා පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඉතින් එකකින් වෙන වැඩක් කරන්නත් බෑ, ගෙදර වැඩ කරගන්නත් බෑ. අන්න ඒ වගේ ගිහි කමටවත් මහාන කමටවත් සුදුසු නැතුව ඔහු කිසිම කෙනෙකුට සුදුසු කිසිම තත්ත්වයකට සුදුසු නැති කෙනෙක් වෙනවා දුස්සීලයා කියන්නේ. මමත් ගවයෙක් කියලා මේ හිතාගෙන ගවයෝ පස්සේ යන මේ කොටලුවෙක් වගේ ඔහුව හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු භික්ෂුවක් කියලා කිව්වොත් ඔහු භික්ෂුවක් නෙමෙයි, උපාසකෙක් කිව්වොත් උපාසකෙක් නෙමෙයි. සියල්ලන්ටම වෛර කරන පුරුෂයෙක් වගේ මේ හැම වෙලේම ඔහුට තරහ යනවලු. මලමිනියක් වගේ ආශ්‍රය කරන සුසු නැති කෙනෙක් බවට පත් වෙනවා. උදාහරණ තේරෙනවනේ. ඒ කියන්නේ දැන් අපි ඥාතින් අපි ආශ්‍රය කරගෙන ඉන්නවා. දැන් මරුණොත් එම ආශ්‍රය ගන්න සුසුසු තත්ත්වෙටපත් වෙනවා. ඒ කියන්නේ මේ ආශ්‍රය කරගෙන ඉන්නවා. මරුණ ගමන් ඒ මලමිනී ඊට පස්සේ අපි ගෙදරින් ඉවත් කළ යුතුයි. වැළලිය යුතුයි නැත්නම් පුළුස්සා දැමිය යුතුයි කියලා අපි ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරනවා මිසක් ආශ්‍රය කරන්න හිතන්නේ නැහැ. ඒතර මේ දුස්සීලයා සීලවන්තයෝ ආශ්‍රය කරන එකෙන් අයින් කළා. ඒ උදාහරණ අනුව ඉතින් එතකොට තමයි නියර තේරෙන්නේ. බහුශ්‍රත වාදීන් යුක්ත නමුත් මේ බමුණන් විසින් කියන්නේ බ්‍රාහ්මණයෝ කියන උසස් පුද්ගලයෝ විසින් සොහොනේ ඇති ගින්න වගේ මේ සබ්‍රහ්මචාරීන් පුදන්න ගන්න නැහැ. කියන්නේ බ්‍රාහ්මණයෝ සොහොනේ තියෙන ගින්න අරන් ගන්න හැලු ගිනි පුදන්න. ඉතින් මේ දුස්සීල කෙනෙක් නම් බෞසුතෙක් වුණත් අනික් කෙනෙක් හොඳයි කියලා පිළිගන්නේ නැහැ. දුස්සීල බවෙහි. මේ රූ දැකීම සම්බන්ධයෙන් අන්ධෙක් වගේ මාර්ගඵල ලබන්න සුසු නැති කෙනෙක් වෙනවා. රාජ්‍ය සම්බන්ධයෙන් සැඩල් කොල්ලෙක් වගේ මේ සද්ධර්මයේ කෙරෙහි નિરાශ පුද්ගලයෙක් කියන්නේ කවදාකවත් රහත් වෙන්න හිතන්නේ නැති පුද්ගලෙක් බවට පත් වෙනවා. નિરાශ පුද්ගලයාගේ ආශංශ පුද්ගලයා විජිතාශ පුද්ගලයා කියලා අංගුත්තර තිකනිපාත සූත්‍රයක් තියෙනවා. මේ નિરાශ පුද්ගලයා කියලා කියන්නේ මේ රාජ්‍යයේ ඉපදිච්ච මේ බොහොම සැඩල් කුලයේ හරි මෙහෙම පහත් කුලයක ඉපදිච්ච අන්ධය කොර බීරි වගේ පුද්ගලයෙකුට මේ අහවල් මේ රාජකුමාරයා රජ වුණා කියලා කිව්වට මම කවද රජ වෙන්නේ කියලා හිතෙන්නේවත් නැහැ. ඒ වගේ මේ දුස්සීල පුද්ගලයාට මේ රහතන් වහන්සේලාගෙන ඇහුවට රහත් වෙච්ච පුද්ගලයාගෙන ඇහුවට මම කවදද එහෙම රහත් වෙන්නේ කියලා හිතෙන්නේවත් නැහැ. નિરાශ පුද්ගලයා කියන්නේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ වදාළ දුකටම හිමිව සිටින බැවින් සපවත් කියලා හිතුවත් දුක්ඛිතම තමයි කියලා ප්‍රකාශ කරනවා. අග්ගික්ඛන්ධෝපම සූත්‍රය මෙතෙන්දි විස්තර කරලා තියෙනවා. අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ භාගතුන් වහන්සේ එක් කාලයක කොසල් ජනපදේ සරිසරනකොට ගිනිගෙන දිලිහෙන ගිනි කඳක් දැකලා මාර්ගයෙන් ඉවත් වෙලා එක්තරා රුකක් මුල පනෝපාසනේ වැඩ ඉන්නවා. වැඩ ඉඳලා භික්ෂුන් නමතලා කියනවා, මහණෙනි මේ මහා ගිනි කඳ දැක්කද? ස්වාමීනි දැක්කා කියලා කියනවා. මහණෙනි තොප කොහොමද හිතන්නේ? මේ මහා ගිනි කඳ වැළඳගෙන හිඳීම හෝ නිදීම හොඳද? එහෙම නැත්නම් නුදු මොලොක් අත්පා ඇති ක්ෂත්‍රිය කන්‍යාවක් හරි බ්‍රාහ්මණ කන්‍යාවකින් හරි ගෘහපති කන්‍යාවක් හරි වැළඳගෙන සිටීම හොඳයි. මේ ගිනි කඳ වැළඳගෙන නැත්නම් ඉඳගෙන හෝ සයනය කරගෙන ඉන්න එක හොඳයිද? එහෙම නැත්නම් මේ හොඳ රජ කුලයේ හෝ බමුණු කුලයේ හෝ මේ සිටු කුලයේ කන්‍යාවක් වැළඳගෙන සිටීම සැපද කියලා අහනවා. එතකොට ස්වාමීනි මේ ක්ෂත්‍රිය කන්‍යාවක් වැළඳගෙන සිටීම සැපයි. මේ නිදීමත් හොඳයි. මේ ගිනි කඳ වැළඳගෙන ඉඳීම හෝ සතපීම හොඳ නැහැ, දුකයි කියලා කියනවා. එතකොට කියනවා, මහණෙනි තොපට මම දැන් දැනුම් දෙමි. අපිරිසිදු කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම තියෙන. සැක කටයුතු හැසිරීම තියෙන. අනුන්ට හංගපු ක්‍රියා තියෙන. ශ්‍රමණ නොයි, ශ්‍රමණයයි ප්‍රතිඥා කරන. බ්‍රහ්මචාරී නොවි බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා කරන. ඇතුළත කුණු කෙලෙස් වලින් තෙත්තු කෙලෙස් කහට ඇති දුස්සීලේ මේ මහා ගිනි කඳ වැළඳගෙන හිඳීම හෝ නිදා ගැනීම ඔහුට සැපයක්. මොකද එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණයට සමාන දුකකට පත්වීම හෝ පමණයි. නමුත් ඔහු දුස්සීලව ඉඳලා ඒ මෘදු මොලොක් අත්පා ඇති ක්ෂත්‍රිය කන්‍යාවක් වළඳගෙන හිටියන ඔහුට මරණින් මත්තට අපායට යන සිද්ධ වෙනවා. එතන මීටදී ගොඩාක් දුකයි. මේ ගිනි කඳ ඒ තරම් දුකක් නෙමෙයි, පොඩි දුකක්. අපායත් එක්ක බලමු ගණන් ගන්න බැරි තරම්. මහණෙනි කොහොමද ඔබට සිතෙන්නේ බල සම්පන්න පුරුෂයෙක් ඇවිත් මේ සම මස් නහර ඇට සිඳලා ඇට මිදුළු දක්වා හැපී සිටින්සේ මේ රහණකි ජංගා දෙක වෙලලා ඇද්දොත් හොඳයිද? එහෙම නැත්නම් මේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ මේ වැඳීම විසීම හොඳයිද? දුස්සීල විඳලා කියලා. එතකොට ඉතින් භික්ෂුන් කියනවා මේ වන්දින කිවසන එක හොඳයි. ඉතින් අර සමස් ඉඳලා මස් ඉඳලා ඇටස් ඉඳලා ඇට මිදුළු දක්වාම ඇදිලා යන වෙලලා ඇදින එක ඊටදී අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහණෙනි තොපට මම දැන් දැනුම් දෙන්නම් මේ වල් රැහ මේ වැල් රැහනකින් එච්චර ඇට මිදුළු දක්වා පොඩි කරලා අදින එක සැපයි. දුස්සීල ඉඳලා ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති යන්ගේ වැඳුම් ලැබනවට වඩා. මොකද මේ මරණින් පස්සේ අපායට යනවා. එහෙම වුණා දුස්සීල. ඊට පස්සේ බල සම්පන්න පුරුෂයෙක් තියුණු ආයුධයකින් ළමද මේ මේ පපුව මැද්දේ හරනව නම් හොඳයිද? එහෙම නැත්නම් ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ මේ අධ්‍යක්ෂව කරලා වැඳීම මේ ඉවසනේක හොඳයිද කියලා. එතනදිත් කියනවා ඒ වගේ. භික්ෂුන් කියනවා අර හොඳයි කියලා. ඒතොර කියනවා නෑ දුස්සීලෙම ඉඳලා ඉන්නවට වඩා එක සැරයක් කරොත් එම එක සැරේම මැරින්. එහෙනම් ඒක පොඩි දුකක් කියලා. ඒක සපයි එහෙනම් කියලා. පුරුෂයෙක් විසින් මේ ගිනිගෙන දිලිහෙන යකඩ පටියකින් ඇඟ වෙලුවොත් හොඳයිද? එහෙම නැත්නම් මේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති මේ පොසත් මිනිසුන්ගෙන් සද්ධාවේ පොසත් මිනිස්සු සද්ධාවෙන් දෙන සිවුරු වළඳගෙන ඉඳීම හොඳද කියලා. එතනදිත් භික්ෂුන් අර විදිහටම උත්තර දෙනවා බුදුරජාණන්සේ කියන ඒ යකඩ පටියකින් ගිනිගෙන දිලිහෙන යකඩ පටියකින් අඟ වෙලා ගන්න එක සැපයි දුස්සීලෙ ඉඳලා ඒ සිවුරු පරිහරණය කරනට වඩා සද්ධාවෙන් දෙන සිවුරු පරිහරණය කරනට වඩා. ඊට පස්සේ කියනවා මේ මහණෙනි කොහොමද හිතෙන්නේ බල සම්පන්න පුරුෂයෙක් මේ තියුණු අඩ යටකින් මේ තියුණු ආයුධයකින් මේ බල සම්පන්න පුරුෂයෙක් විසින් මේ ගිනිගෙන දිලිසෙන මේ යකඩ අඬුවකින් හට විවුර්ත කරලා මේ රත් වෙලා ගිනිගෙන දිලිහෙන ලෝහ ගුලි දැම්මොත් එම මේ තොල් පිච්චිලා කට පිච්චිලා දිව පිච්චිලා උගුර පිච්චිලා පපුව පුච්චගෙන මේ බඩවැල් සහ මහා බඩවැල් සහ පොඩා බඩවැල් කඩාගෙන එළියට යන විදිහේ මේ යකඩ ගුලි චව්වොත් ඒක හොඳයිද කියලා අහනවා. එහෙම නැත්නම් පින්ද පාතේ වළඳින එක හොඳයි දුස්සීල විඳලා කියලා. එතරම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පින්ද පාතේ වළඳනවට වඩා ගොඩක් සපයි මේ යකඩ ගුලිය බිනේ කියලා. ඊට පස්සේ ගිනිගෙන දිලිහෙන යකඩ ඇඳක හරි පුටුවක හරි මේ ඉඳෙව්වොත් ඒක හොඳයිද? එහෙම නැත්නම් මේ සද්ධාවෙන් දෙන ඇඳපුටු පාවිච්චි කරන එක හොඳයිද දුස්සීල විඳලා කියලා. එතනදිත් කියනවා දුස්සීල විඳලා ඒ ඇඳපුටු පාවිච්චි කරනවට වඩා ඒ ගිනිගෙන දිලිහෙන යකඩ ඇඳන්වල පුටුවල වාඩි වෙන එක හොඳයි කියලා. මේ බල සම්පන්න පුරුෂයෙක් මේ කකුල් දෙකෙන් උඩට උස්සලා ඔළුව යටට දාලා මේ ලොහුකුඹුක ඒ කියන්නේ මේ යකඩ කලයක මේ දැම්මොත් හොඳයිද? ගිනි මේ කියන්නේ පෙන නගින උණු වෙලා පෙන නගින වතුරක් තියෙන මේ යකඩ කලයක දැම්මොත් හොඳයිද? ලොහුකුඹුනිරේ කියන්නේ ඒක. මේ සද්ධාවෙන් හදලා දෙන විහාරයක ඉන්න එක හොඳයිද කියලා අහන්නේ දුස්සීලවල. එතනදීත් අර විදියට ඉස්සර කරනවා. ඒ නිසා භික්ෂූනි යම්කිසි කෙනෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය බෙහෙත් පිරිකර අපවිස දෙනවනම් අපි ඔවුන්ගේ දාණය මහත්ඵල කරන්න ඕනලු. අපේ මහානකම සඵල කරගන්න ඕන. වඳ කරගන්න හොඳ නැහැලු. අන්න එහෙම ඉක්මිල ආත්මාර්ථය හා පරාර්ථය සලකලා අප්‍රමාදයෙන් කටයුතු කළ යුතුයි කියලා කිව්වහම සූත්‍ර දේශනා කරාම 69ක් භික්ෂූන්ගේ මුකෙන් උණුලේ වැක් කරනවලු. 60ක් පමණ භික්ෂූන් දුෂ්කරයි ස්වාමීන් වහන්සේ දුෂ්කරයි කියලා ගිහි වුණා. ඉතින් ඒ කියන්නේ ඒ විදිහට පරිස්සමට කරන්න කියලා. ඊට අමතරව ඊට විරුද්ධ මෛත්‍රියෙන් පරිහරණය කරොත් බේරෙනවා කියලා වෙනම මෛත්‍රී ධානසිත වඩනවනම් බේරෙන්න පුළුවන් කියලා විරුද්ධ මේකත් කියනවා. ඒක හැබැයි මාස්ටර්ට පස්සේ කියන්නේ. ඒ අතර වාරේ භික්ෂුන් බොහෝ ගන්න සූරාරු. මේ සීල විපත්ති ආදීනව තමයි මේ දකින්නේ. මේ කියලා තියෙන සීල විපත්ති ආදීනව. සීල සම්පත්තියේ ආනිසංශ කියලා තියෙනවා. යමකගේ සීල් නිර්මල නම් ඔහුගේ පාත සිවුරු දැරීමත් ප්‍රසාදජනකයිලු. ඔහුගේ පැවිද්ද සපලයි. කියන්නේ ඵල සහිතයි. ඵල ලබන්න පුළුවන් ඔහුට. හිරු ළඟට අන්ධකාරයට එන්න බැහැලු. ඒ වගේ පිරිසුදු සීල් තියෙන භික්ෂු ළඟට අනුන්ගේ අපවාදය තබා තමන්ගේ අපවාදයක්වත් නින්දාවක්වත් එන්නේ නැහැ. තමන්වත් නින්දා කරගන්න හැල තමන් මේ වගේ දේ වරදක් කළා. ගුවනෙහිදී චන්ද්‍රයා මේ සඳ ප්‍රභා සම්පත්තියෙන් කියන්නේ රස් රශ්මි සම්පත්තියෙන් මේ බබලනවා වගේ ඒ සිල්වත් භික්ෂුව තමන්ගේ තපසින් බබලනවලු. සිල්වත් භික්ෂුවගේ කාය ගන්ධයත් දෙවියන්ට ප්‍රිය වෙනවා. සීල ගන්ධය ගැන කුමන කතාවද කියලා අහන්නේ. ඒ කියන්නේ භික්ෂුන් ගැන මොන කතාවද මේ අපේ බෝසත්ත්වන් වහන්සේත් එක්තරා ජාතකයක එන්නේ. තාපසේ වෙලා ඉඳද්දි ශක්‍රදෙවියෝ වෙනවා. ශක්‍රදෙවියෝ ආවහම ඒ අසපුවට ඇතුල් වෙනකොටම ඒ බෝසත්ත්වන් වහන්සේ කියනවා මේ දේවේන්ද්‍ර එන්න එපා. අපි මේ බොහෝ කල් මේ භාවනා කළ පිසුනේ අපේ කාය ගන්ධ වැඩි. ඒ හින්දා ඇතුලට එන්න එපා, ඔබට ඒක දරන්න අමාරුයි කියලා. ඒක ශක්‍රදෙවියෝ කියනවා මේ වහන්සේගේ සුවඳ දිව්‍ය ලෝකේ පහු කරගෙන ගියා. ඒකයි අපි ආයේ. ඉතින් දැන් ඒ මේ කෝටියක් සංවර සීල් නෙමෙයි. නම් මේ කියන්නේ කෝටියක් සංවර සීල් පිළිබඳව නේ. කියන්නේ මේ උපසම්පදා සීල් පිළිබඳව පිළිසුන් සීලේ තියෙන පුද්ගලයාටගේ කාය ගන්ධයත් භික්ෂුව මේ දෙවියන්ට ප්‍රියයි කියලා කියනවා. සීල් ගන් සීල සුවඳ ගැන මොන කතාවද කියලා කියනවා. මේ තුවරලා මල්ලිකා ආදී මේ 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 සුවඳ ජාතීන්ගේ ගන්ධය මේ සාමාන්‍ය තිරසට විතරයි හමන්නේ. අනිත් එක ගොඩක් දුර හමන්නේ නැහැ. සිල් සුවඳ කියන එක තිරසටයි සිරසටයි දෙකටම හමනවා කියලා කියනවා. සීලවන්තයන් කෙරෙහි කරපු සුළු දෙත් මහත්ඵල වෙනවලු. ඒ හින්දා සීලවන්තයාටම පූජා සත්කාර සුදුසුයි. සීලවන්තයාට මේ වදබන්ධන ලැබෙන්නේ නැහැලු. ඉතින් පරලෝ තියෙන සීලම දුක ඔහු නැති කරනවා සීලවන්ත. මේ මිනිස්යන් අතර අතීතාක් සැපද දෙවියන් අතර අතීතාක් සැපද කැමති වෙනවා නම් සීලවන්තයාට දුර්ලභ නැහැ කියන එක. අතිශයින්ම ශාන්ත වූ නිවන නිවනක් නිවන් සම්පත්තියක් තියෙනවා නම් සීලවන්තයාට ඒ සපත් දුර්ලභ නැහැ. නුවණ තියෙනවා නම් සියලු සපතට මුල් වෙච්ච සීලේ ආනිසංස මෙහෙම නොඑක ආකාරයෙන් හිතලා මේ සීල විපත්තියටපත් වෙන්නේ නැතු මේ සීලය රැකගෙන සීලය පිරිසිදු කරගත යුතුයි. සීලේ පතිට්ඨාය නරෝ සමඤ්ඤෝ යනාදී ගාතාවෙහි සීල සමාධි ප්‍රඥා කියන අංග තුනේ සීලය කියන කොටස මෙන්න මේ ආකාරයට විස්තර කරලා නිමාටපත් වෙනවා. පළවෙනි වූ සීල නිර්දේශක නමු පරිච්ඡේදය.